හොඳයි පින්වතුනි, කවුරුත් සාධුකාරයක් නෑ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, ත්‍රිපිටකයේන මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගය පසුගිය දවස් තුනේම මේ පින්වතුන් හොඳට ශ්‍රවණය කළා, ඇහුවා, දැනගත්තා මොකක්ද කොහොමද කළ යුත්තේ කියලා, මොකටද කළ යුත්තේ. අද අපි බලාපොරොත්තු වෙනවා මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයට පෙර බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ, අදත් සමහර තැන්වල සමහර දෙනෙක් භාවිතා කරන කායගත සති සූත්‍රය. කායගත සති සූත්‍රය මේ ත්‍රිපිටකයේ තියෙන මජ්ඣිම නිකායේ තියෙන සූත්‍රයක්. මජ්ඣිම නිකායේ උපරිපන්නාසකයේ මේ සූත්‍රය තියෙනවා, ඔය පොතේ තියෙනවා. මේ මජ්ඣිම නිකායේ තියෙන මේ කායගත සති සූත්‍රය බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ ඉන්නකොට, වැඩවාසය කරනකොට දේශනා කර වදාළ සූත්‍රය. හැබැයි මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ මුල්ම යුගයේ බොහෝ දෙනෙකුට බහුලව දේශනා කර වදාළ සූත්‍රයක්. නමුත් මුල් අවුරුදු 24ක් බුදුහාමුදුරුව වැඩවාසය කළේ මේ අසල පිහිටි රජගහනුවර රජකළ තැන්. ඊට පස්සේ මගධ රට, ඊට පස්සේ බුදුපියාණන් වහන්සේ අර අනේපිඩු සිටුතුමා ජේතවනාරාමේ හොඳ ආරාමයක් වියදම් කළා හදලා දුන්නට පස්සේ ඒක හැදුවේ කොසල් රට සැවැත් නුවර, අද නම් රීටිගල්. මේ ජේතවනාරාමයට වැඩවාසය කරන්න ගියා අවුරුදු 24කට පස්සේ. 25 වෙනි අවුරුද්දේ ඉඳලා බුද්ධත්වයට පත් කළ අවුරුදු 45යි බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළේ. 45 වෙනි වස දක්වා, 44 වෙනි වස දක්වාම වැඩවාසය කළේ ඒ සැවැත්නුවර ජේතවනාරාමය. මේ සැවැත්නුවර ජේතවනාරාමේ එක්තරා දිනයක දම්සභා මණ්ඩපයේදී ඒ භික්ඛුන් උපාසක උපාසිකා මහණමෙහෙණ සිව්වනක් පිරිසම කතා කරා මෙන්න මෙහෙම අච්චරියං ආවුසෝ අබ්බූතං ආවුසෝ යාවංච විදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්බුද්ධං සම්මා සම්බුද්ධේන කායගතා සති භාවිතා බෞලීකතා මහප්පලාවුත්තා මහානි සංසාති. මේ ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපයේදී ඒ සිව්වනක් පිරිස කතා කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ මුල් අවධියේ මෙහෙම කායගතා සති සූත්‍රය නමින් දේශනාවක් දේශනා කරලා තියෙනවා. ඒක මහා අච්චරියං, ඒ වගේම මහත්ඵල මහානුසංස ලබාගත හැකි සූත්‍රයක්, ක්‍රමයක්, මගක්, පිළිවෙතක් කියලා. එහෙම කතා කර කර ඉන්නකොට තමයි බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයට වැඩම කළේ. බුදුහාමුදුරුවෝ ඇහුවා, මම එන්නට පෙර මේ ධම්සභා මණ්ඩපේ මොකක් ගැනද කතා කර කර හිටියේ කියලා. ඒ ශ්‍රාවකයන් කිව්වා, භික්ෂූන් කිව්වා, මෙහෙම අපි භාග්‍යවතුන් වහන්සේ අපිට අහන්න ලැබිලා නැහැ, අපි අහලා නැහැ. මෙහෙම ඔබ වහන්සේ කායගත සත්‍ය සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා මුල්ම කාලේ. නමුත් දැන් ඔබ වහන්සේගෙන් අපි එක අහන්න කැමති, ඒක මහත්ඵල මහානිසංස ලැබෙන සූත්‍රයක් කියලා අපි අහලා තියෙනවා. ඒ අනුවයි බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 35කට පමණ පසුයි නැවත මේ කායගත සති සූත්‍රය දේශනා කළේ. බුදුහාමුදුරුවෝ මුල් කාලේ රජගහනුවර වේළුවනාරාමේ වැඩවාසය කරන කාලේ මේ උපස්ථායක කෙනෙක් නිත්‍ය වශයෙන් හිටියේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ මහණ වෙලා උපස්ථායක හැටියට හිටියේ අවසාන අවුරුදු 20ක් හෝ 21ක් පමණ කාලයක්. එතකොට අද අපිට කියව ගන්න තියෙන ලේඛනගත කරලා තියෙන මාතුල අලුලනේදී ලේඛනගත කළ ත්‍රිපිටකයේ තියෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට පසුකාලීනව අවුරුදු 20ක් තුල අහන්නට ලැබුණු සූත්‍ර දේශනා පමණයි. නමුත් බුදුහාමුදුරුවෝ මුල් කාලේ දේශනා කළ බොහෝ සූත්‍ර ධර්ම කවුරක්වත් මතක තියාගෙන හිටියේ නැහැ. ධර්ම භාණ්ඩාගාරික කෙනෙක් මුල් කාලේ හිටියේ නැති නිසා තව බොහෝ සූත්‍ර දේශනා කරලා තියෙනවා. නමුත් ඒවා අපිට අද කියව ගන්න නැහැ. මේ කායගත සත්‍ය සූත්‍රයත් ඒ වගේ මුල් අවුරුදු 10ක් තුල බුදුහාමුදුරුව බොහෝ ශ්‍රාවකයන්ට දේශනා කළා. ඊට පස්සේ මේක දේශනා කළේ නැහැ අවුරුදු 25ක් විතර යනකම්. ඒ අවුරුදු 35කට පස්සේ දේශනා කර කායගත සත්‍ය සූත්‍රය තමයි නැවත දේශනා කරගත් දේශනා කර වඩාල කායගත සත්‍ය සූත්‍රය තමයි අපිට අද මේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සූත්‍රය එදා භික්ෂුන් වහන්සේලාගේ කතාව අහලා මේ සිවණක් පිරිසගේ බුදුහාමුදුරුව මේක නැවත අලුතෙන් භික්ෂුන්ට සිවණක් පිරිසට දේශනා කර වදාළා. කතං භාවිතාච භික්ඛවේ කායගතා සති කතං බහුලී කතා මහප්පලා හෝති මහානි සංසා. බුදුහාමුදුරුව කොහොම මොන ආකාරයෙන් භාවිතා කළොත්ද, බහුලව භාවිතා කළොත්ද මේ කායගත සති සූත්‍රය මහත්ඵල මහානිසංස ලැබෙන්නේ කියලා ප්‍රශ්නයක් අහලා, එතනින්නම් බුදුහාමුදුරුව භික්ෂුන්ට සිවණක් පිරිසට මේ කායගත සති සූත්‍රය දේශනා කළා. ඉද භික්කවේ භික්කු අරඤ්ඤගතුවා රුක්කමූලගතුවා ශුඤ්ඤාගාරගතුවා නිසීදති පල්ලංකං අභූජිත්වා උජුංකායං පනිදාය පරිමුඛං සතිං උපට්ඨපිට්වා සෝ සතුව අස්ස සති සෝ සතුව පස්ස සති දීගං වා අස්ස සන්තෝ අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රසං වා අස්ස සං රසං වා පස්සසන්තෝ අස්සසන්තෝ සබ්බකාය පටිසංවේදී අස්සසසාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසසාමීති සික්කති පසම්බයං කාය සංකාරං අස්සසසාමීති සික්කති පසම්බයං කාය සංකාරං පස්සසසාමීති සික්කති. මේ ආකාරයට අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඔබ විසින් ඊයේ පෙරේද අර පළමුවෙනිම දවසේ ශ්‍රවණය කළ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන එන ආනපාන පබ්බයමයි කායගත සති සූත්‍රයේ ආනපාන පබ්බය හැටියට විග්‍රහ කළේ. ඒ වචන පේලිම ඒ වගේමයි, වෙන වචන පේලියක් නැහැ. හැබැයි එතන තියෙන්නේ අර අට්ටි කායෝතිවා පනස්ස පච්චුපට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය, ඒ වගේම අර අඥත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති සමුදේ ධම්මා වා වය ධම්මා වා, ඒ මොකවත් මේකේ නැහැ. මේක තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේක තියෙන්නේ තස්ස මේ ආකාරයට මේ ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු ඒ ගේහසිතා සරසංකප්පාතේ පහියන්ති තේ පහියන්ති තේසං පාන අජ්ජත්මිමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති. එවං භික්කවේ භික්ඛු කායගත සතිං භාවේති. කායගත සතිය ආනපාන සති පබ්බේම තියෙනවා. ආනපාන සති සමාධි පබ්බේ ආනපාන කරගෙන යනකොට ආනපාන කියන්නේ අර මෙත්තානුසතිය, අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය වඩාගෙන යනකොට කායගත සතිය ආනපාන වැඩිනවා. එහෙම වැඩිනකොට තේ සරසංකප්පාතේ පහියන්. තේ කියන්නේ තුන් ආකාරය. තුන් ආකාරයකට පුද්ගලයාගේ තියෙන රාගය, ද්වේෂය, මෝහය තුනී වෙලා යනවා. තේසං පහන අධ්‍යාත්මීව චිත්තං. අධ්‍යාත්මික වශයෙන් අර රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි අර දීර්ඝ සංසාරේ පාත්වගෙන ආවා. ඒවත් වර්තමාන රසං වායතියේ පාත්වගෙන ඉවේ. අනේවත් නැවතුණාම පුද්ගලයාගේ සිතේ දැන් සන්තිට්ටති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති. බුද්ධ ඥාන හතරක් අලුතෙන් ඇති වෙනවා. සන්තිට්ටති සන්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති කියන්නේ සංඛ්‍යන්නේ රාගය ද්වේෂය මෝහය. සන්තිට්ටති රාගය ද්වේෂය මෝහය අර ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා කියන එකමයි සම්තිට්ඨති. සම්නිසීදති සම්නිසීදති කියන්නේ සංසිඳවනවා, සම්මා තත්වයට පත් වෙනවා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදුණු පිරිසිදු සිතක් ඇති වෙනවා. ඒ අනුව ඒකෝදි හෝති සමතේට හිටපත් වෙනවා. ඒ අනුව සම්මා දියති රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන පිරිසිදු සත්වයකට පත් වෙනවා. මෙහෙම ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට ප්‍රතිඵලය තමා සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති. ඊළඟට දෙවෙනි පියවර හැටියට මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඉරියාපත පබ්බේ ඕනම ඉරියව්වකදී අර විදිහටම මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහටම ගච්ඡන්නෝවා ඨිතෝවා නිසින්නෝවා සයනෝවා ඉරියාපත හතරෙම ඕන ඉරියව්වක ඉඳිමිනුත් ආනපාන සති සමාධිය වඩාගෙන යන්න පුළුවන්, වැටෙනවා, ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඕන යෝගාවචරයකට. ඊළඟට තුන්වෙනි එක අර සම්පජඤ්ඤ පබ්බය පුනච පරම්භික වේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සමිග්ගිතේ පසාරිතේ සංඝච්ඡපත්ති ජීවර දාර්ශනේ. මේ අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තිබුණු විග්‍රහ කරපු තුන්වෙනි පබ්බය වූ සම්පජඤ්ඤ පබ්බය. එහෙම නැත්නම් සම්ප්‍රජනනය වෙන ක්‍රියාකාරකම් නකාරී හෝත නොකර ඉන්න එක. ඒකත් මේ කායගත සති සූත්‍රයේ ආනපාන සති සමාධිය හැටියට වැටෙනවා. අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තිබුණු පියවරවල් කායේකාය අනුපස්සනාව වැඩෙන පියවරවල්මයි මේ කායගත සති සූත්‍රයේ තියෙන්නේ. හැබැයි එතන කිව්වේ වෙන එකක්. ප්‍රතිඵලය මෙහෙම වඩාගෙන යනකොට මෙතන සිද්ධ වෙන දේ වෙන එකක්. ඒ වගේම ඊගාවට පටික්කුලක මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික පබ්බය මේ සියලු දේ එතුනම 14ම පියවර කායගත සති සූත්‍රයේ තියෙන්නේ, මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ එකම දෙයක් කරන්නේ. ආකාර දෙකක දෙවිඩියකට දෙයක් කරන්න නෑ. අනපාන ප්‍රතිපබ්බය, ඉරියාපත පබ්බය, සම්පජඤ්ඤ පබ්බය, පටික්කුලක මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය, නවසීවතික පබ්බය ඒ ආකාරයටමයි වඩන්න ඕන. හැබැයි මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ඒ ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට අර අනුපස්සනාතර පූර්ණය වෙනවා. කායේකාය අනුපස්සී විහෙරති, ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සී විහෙරති, ඒ අනුව චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, ඒ අනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය වෙනවා. සතර සතිපට්ඨානය, සතර සම්මාප්පදාන, සතර ඉද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සත්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය. නමුත් මේ කායගත සති සූත්‍රයේ එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මේ ආනපාන අභ්‍යමේ පබ්බ 14ම වඩාගෙන යනකොට ඔය 155 වෙනි ඡේදයේ තියෙනවා සිද්ධ වෙන වෙනස. එහෙම මේ යෝගාවචරය මේ විදිහට ආනපාන සති සමාධියේ අර ආනපාන බබ්බ ඉරියාපත බබ්බ සම්පජඤ්ඤ බබ්බ පටිකූල මනසිකාර ධාතු මනසිකාර නවසීවතික මනසිකාර පබ්බය වඩාගෙන යනකොට දිගින් දිගටම භාවිතයට ගන්නකොට පුනච පරම්භිකවේ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරං පීතිසුඛ ඒකාග්‍රතා සහිත වූ පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කොතනකවත් කිව්වේ නැහැ, තිබුණේ නැහැ මේ ආර්ය පළමු වෙනි ආර්ය ධානයට පත් වෙනවා කියන කතාවක්. නමුත් මේ කායගත සති සූත්‍රයේදී තියෙන්නේ දැන් ඒ යෝගාවචරය අර කායිකාය අනුපස්සනාව කායගත සතිය ප්‍රගුණ කරගෙන යනකොට දිගටම භාවිතා කරගෙන යනකොට කාමේහි විවිච්ඡ පාපේහි අකුසල ධම්මේහි විවිච්ඡ සවිතක්කං සවිචාරං පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් මෙතෙන්දි ලැබෙන්නේ මේ ශ්‍රාවකයාට පළමු වන ආර්ය ධානය. අනාර්ය ධානයක් නම් ඒක විග්‍රහ කළේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨමඥානය. මෙතෙන්දි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨමඥානය නෙමෙයි යෝගාවචරයට ලැබෙන්නේ. කාමේහි විවිච්ඡ පාපේහි අකුසල ධම්මේහි විවිච්ඡ සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨමඥාන. ඒක ආර්ය ඥානය. අර විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ ඥානයක් නම් ලැබෙන්නේ ඒක අනාර්ය ඥානය. එතකොට මෙතන ඒ පළවෙනි ආර්ය ඥානයට පුද්ගලයා පත් වෙනවා. ඒ ආර්ය ඥානයට පත් වූ පුද්ගලයා තුළ සෝ ඉමමේව කායං විවේකජේන පීති සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපුරේති පරිප්පරති නාස කිංචි සම්භාවතෝ කායස්ස විවේකජේන පීති සුඛේන අප්පුටං හෝති. ඒ පළවෙනි ආර්ය ධානයට පත් වූ ආර්ය ශ්‍රාවකයා තුළ මුළු මේ කරජකය මනෝමය කාය මේ කාය පුරාම යම් ආකාරයක සැහැල්ලුවක් පස්සලියක් ඇතිවෙනවා, නිවීමක් ඇතිවෙනවා. ඒක තමයි අර විවේක. දැන් අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත බොස්සක පරිණාම. මේක තියෙන්නේ විවේකජේන පීති සුකේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිපරති නාස්ස කිංචි සම්භාවතෝ කායස විවේකජේන පීති සුකේන අප්පුටං හෝති. මෙතෙන්දී කායික වශයෙන් ඒ ආර්ය ධානය ලැබූ පළවෙනි ආර්ය ශ්‍රාවකයාට දැන් මේ පුද්ගලයා ආර්ය ශ්‍රාවකයෙක්. ආර්ය මග යන්නේ කාමෙහි විවිච්ච, පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච. විවිච්ච කියන්නේ සිතින් වෙන් කළ, කාමයෙන් වෙන් වූ සිතක්, පාපයෙන් අකුසල ධර්මයෙන් වෙන් වූ සිතක්. එහෙම පාපයෙන් අකුසල ධර්මයෙන් වෙන් වෙන්නේ අර ආනපාන සති සමාධිය මේ ආකාරයට අර භාවිතයට ගන්නකොට. පටික්කුලක මනසිකාරය, ධාතු මනසිකාරය මේ ආකාරයට භාවිත කරනකොට ඒ ආර්ය ශ්‍රාවකයා තුළ කාමයෙන් වෙන් වූ, පාපයෙන් අකුසල ධර්මයෙන් වෙන් වූ සවිතක්ක සවිචාර. අර අනාර්ය ධානයකදී සවිතක්ක සවිචාර නෙමෙයි ලැබෙන්නේ, විතක්ක විචාර පීති සුඛේක. සවිතක්ක සවිචාර වඩන ආර්ය ශ්‍රාවකයා අර මෙත්තානුසති අසුභානුසති නිවැරදිවම වඩනවා, අනුස්සති වඩනවා. නමුත් අර අනාර්ය ධානයේදී ඒ පුද්ගලයා කසින පිරියම් කිරීම හෝ අර උලං ඇදීම පිට කිරීම හෝ ඒ වගේ දෙයක් ආනපාන ප්‍රාණයාම හැටියට කරනවා. ඒකෙනුත් පළවෙනි ධානයක් ලැබෙනවා. නමුත් ඒ අනාර්ය පළවෙනි ධානයේ කාමයෙන් වෙන් වූ සිතක් ඇති, පාපයෙන් අකුසල ධර්මයෙන් වෙන් වූ සිතක් ඇතිව සවිතක්ක සවිචාර පවත්වන පළවෙනි ආර්ය ධානයක් නෙමේ. එතකොට දැන් මෙතන බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර අර මේ කාමේ විවිච්ච, පාපේ අකුසල ධම්මේ විවිච්ච, සවිතක්ක සවිචාර පීති සුඛේක අගතා සහිත වූ පළවෙනි ධානයක් ලබන පාරක් මාර්ගයක් පිළිවෙතක්. ඒක සඳහා කළ යුතු දෙයක් කියා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ ආනපාන සති සමාධි පබ්බය, ඉරියාපත පබ්බය, සම්පජඤ්ඤ පබ්බය, පටික්කුලක මානසිකාර පබ්බය, ධාතු මානසිකාර පබ්බය සහ නවසීවතික පබ්බය ලෝකයාට දේශනා කළේ. ඊට පෙර මේ සුධ්‍යාන ලැබුවා ඒ අර වායෝකසිනය, ආපෝකසිනය, තේජෝකසිනය, පටවිකසිනය, වර්ණකසින මේ වගේ දේවල් කසින 30ක් තිබුණා. ඒ කසින යම් කසිනයක් කිරීමෙනුත් අර විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨම ධානයේට අනාර්ය ධානයකට පත් වෙන්න පුළුවන්. දැන් මේ යෝගාවචරය පත් වෙන්නේ අනාර්ය ධානයකට නෙමේ, අරිය ධානයක, අරිය මාර්ගයේ. එහෙම දිගටම වඩාගෙන යනකොට මේකේ උපමාවක් තියෙනවා. ඒ ආර්ය ශ්‍රාවකයාගේ මේ බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුළ වෙනස් වෙන ආකාරය. මේක සියලු තැන්වල බුදුහාමුදුරුව උපමාවකින් එකින් එක එකින් එකම විග්‍රහ කරලා තිනවා. මම මේ උපමා සියල්ල කියන්නේ නැහැ. නමුත් මේ පඨම ඥානයේදී ලැබූ පුද්ගලයාගේ තුල මේ කායික වශයෙන් සහ මානසික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් අජ්ජත්තාව බහිද්ධාව දෙපැත්තෙම යම් පස්සදි සැහැල්ලුවක් සුවය ලැබෙනවා. මේ සුවයට උදාහරණයක් දීලා තියෙන්නේ උන්හා පකන්ති වාසීවා කන්සටාලේ නානිය උන්නානි ආකිරිත්වා උදකේන පරිපෝසකම් පරිපෝසකම් සන්නේය සායන් උන්නානිය පින්ඩි. ඒ කාලේ අද වගේ ඔය ශැම්පු සබන් වර්ග තිබුණේ නෑ. නානිය පින්ඩ කිව්වේ ඒ කාලේ ස්වාභාවිකව ඔය කොකුමගර ගොඩපොර මේ වගේ දේවල් වලින් හදාගත්ත ගුලියක් නානකොට තියෙනවා පාවිච්චි කරලා. ඒ ගුලිය ඔළුව උඩින් තියලා වතුර වක් කරනකොට මුළු ශරීරය පුරාම ඒ ගුලියේ තියෙන අර සිසිල අර සනීපය මුළු ශරීරය පුරාම විසිරලා යනවා. එන්න ඒ ආකාරයෙන් මේ අර අරිය පළවෙනි ඥානයට පත් වූ අර ආර්ය ශ්‍රාවකයා තුලත් ඒ වගේ අර දැවිල්ල තැවිල්ල වෙනුවට අර සහනයක් සුවයක් ඒක තමයි අර විවේකජේන පීති සුකේන අභිසන්දේති පරිසන්දේති පරිපූර්යති පරිප්පරති. මේක තමා ඒ තියෙන කායික මානසික සැහැල්ලු. එතකොට ඒ පළවෙනි ඥානය. ඊළඟට දිගටම මේ කායගත සති සූත්‍රයේ තියෙන මේ පියවර කරගෙන යනකොට ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති හැටියටම වඩාගෙන යනකොට ඒ ආර්ය ශ්‍රාවකයා පළවෙනි ධ්‍යානයට ඊළඟ ඡේදයේ තියෙනවා දෙවෙනි ධ්‍යානයට අර සවිතක්ක සවිචාර විතක්ක විචාර දෙකම ඉවර වෙලා පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ දෙවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානයට පත් වෙනවා. එතෙන්දිත් උපමාවකින් පෙන්වලා තියෙනවා ඒ යෝගාවචරය තුළ ඇතිවන වෙනස. ඊළඟට දිගටම වඩාගෙන යනකොට ඒ ආර්ය ශ්‍රාවකයා තුළ තුන්වෙනි ආර්ය ඥානයත් හතරවෙනි ආර්ය ඥානයත් පූර්ණය වෙනවා. දැන් මේ කායගත සති සමාධිය මේ ආකාරයට වඩාගෙන යනකොට දිගටම ආසේවිතාය භාවිතාය බහුලිකට බහුලව භාවිතා කරනකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ඥාන හතරම ඒ ආර්ය ශ්‍රාවකයාට ලැබෙනවා. ඊළඟට 156 වෙනි ඡේදයේ තියෙනවා යස්ස කස්සචි භික්ඛවේ කායගත සති භාවිතා බහුලීකට අන්තෝගදා වාස කුසල ධම්මා ඒකේති විග්ගා භාග්‍ය. ඒ පුද්ගලයාට කුසල ධම්මා විග්ගා භාග්‍ය මේ කෙලෙස් මුල් ඉදිරිය යුතුයි ඉදිරිය හැකි කියන අර අර යථාභූත ඥාන දර්ශනයට උපකාර වන දැක්මක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. යස්ස කස්සචි කිව්වේ එක. ඒ අනුව මේ ආර්ය ශ්‍රාවකයා දැන් මේ කුණු මුල් තුන හොඳට පාඩගෙන තියෙනවා. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල. අර හතරවෙනි ආර්ය ඥානයට පත් වූ පසු ඊට පස්සේ ඒ කුණු මුල් තුන මතු කරගත්තාම ඒ පුද්ගලයා දිගටම මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනවා. මෙහෙම කටයුතු කරන ආර්ය ශ්‍රාවකයා යම් අවස්ථාවක ඊළඟ තේදී තියෙනවා යස්ස කස්සචි භික්කවේ කායගතා සති අභාවිතා අබහුලී කතා. බැරි වෙලාවත් යම් විදිහක මේ කායගතා සතිය භාවිතා නොකොළොත් අභාවිතා බහුලව දිගටම භාවිතා නොකොළොත් ලබති තස්ස මාරෝ උතාරා ලබති තස්ස මාරෝ ආරම්මන. මාරයාගේ උගුලට අහුවෙනවා. මාරයාගේ උගුල තමා රාගදේශ මෝහ. රාගදේශ මෝහ අරමුණු වලට ඇලුනොත් ගැටුනොත් ඒ පුද්ගලයා ආපහු මාරයාගේ උගුලට අහුවෙනවා. ආයසරයක් ආපහු යන්න වෙනවා. එකේදීම තියන්නේ එකට උපමාවක් දීලා ඊට පස්සේ 157 වෙනි පේජේ තියෙනවා යස්ස කස්සචි භික්කවේ කායගතා සති භාවිතා බහුලී කතා න තස්ස ලබති මාරෝ උතාරං න තස්ස ලබති මාරෝ ආරම්මන. මේක කියන්න හේතුව දැන් යම් යම් අය කායගතා සති මේ කියලා තියෙන ආකාරයට එක දිගටම ඒ යුගනද්දවත් මේ ආකාරයට ප්‍රායෝගිකව තේරුම් අරගෙන නිවැරදිව වැඩුවේ නැත්නම් අර මාර්යාගේ උතාරයට මාර්යාගේ ආරම්භණයට අහුවෙනවා. නමුත් යම් කෙනෙක් යෝගාවචරයේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් ඒ කායගත අසතිය වඩනවා නම් න ලබති තස්ස මාරෝ උතාරං න ලබති තස්ස මාරෝ ආරම්මන. අර මාර්යාගේ අරමුණට ආරම්මණයට උතාරය කිව්වේ උගුල. උගුලට අහුවෙන්නේ නැහැ. ඒ අනුව ඒකෙත් මේ උපමාවක් දීලා තියෙනවා සියත අපි භික්කවේ ලෞකම් සුත්තුගුලම්. ඒ අනුව මෙහෙම දිගටම නිවැරදිව මේ කායගත සති සමාධියෙහි දිගටම වඩාගෙන යන පුද්ගලයාට ඊළඟට 158 වෙනි කේදී තියෙනවා යස්ස කස්සචි භික්කවේ කායගත සති භාවිතා බහුලී කතා සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්චිකරණී යස්ස. දැන් අර යෝගාවචරයට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ඥාන ලැබුණා. ඒ වගේම කුසලා ධම්මා විද්‍යා භාග්‍ය අර කෙලෙස් මුල් තුන පිළිබඳව යථා භූත ඥාන දර්ශනයක් ලැබුණා. ඒ වගේම ඒ යෝගාවචරය දිගටම මේ කායගත සති සමාධියේ පිහිටා ආනපාන සති සමාධියේ වඩාගෙන යනකොට ඒ යෝගාවචරයාට අභිඥා ලැබෙනවා. අභිඥා ආඛය පංච අභිඥා හෝ ෂඩ් අභිඥා හෝ අෂ්ට අභිඥා හෝ ලැබෙනවා. හැබැයි දැන් ලැබෙන අභිඥා අර අනාර්ය ඥානවලින් ලැබූ අභිඥාවලට වඩා වෙනස්. මේ අභිඥා ලැබීමේදී එතෙන්දිත් ඔය උපමාවක් කියන ඒ අභිඥාවලින් ලැබුණු නිසා ඒ යෝගාවචරයාට ලැබෙන යහපත මහත්ඵල මහානිසංස ඊගාවට 159 වෙනි කේදී කියනවා මේ ආර්ය ශ්‍රාවකයා ලබන මහත්ඵල මහානිසංස කායගතාය භික්කවේ සතියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ටිතාය පරිචිතාය සුසමාරද්ධාය දස ආනිසංස පාටිකංක. ඒ අනුව ආනිසංස 10ක් මේ කායගත සති සමාධියේ පිහිටන ආනපාන සති සමාධියේ පිහිටන අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ඥාන පූර්ණ කරගත් ඒ සමගම අභිඥා ලැබූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වූ විද්‍යාභාගියා වූ කුණුමුල් තුන උදුරන්නට සුදුසු තත්ත්වයෙන් කටයුතු කරන යථාභූත ඥාන දර්ශනයක් ලැබූ මේ යෝගාවචරයා තුළ අරති රති සහෝ හෝති නචතං අරති සහති උපන්නං අරති අභිභුය විහරති. මේ පුද්ගලයා තුළ අර රති අරති වෙනවා. අරති රති සහෝ හෝති නචතං අරති සහති. එනිසා අරතිය අරති කියන්නේ ඉතා මච්චරිය. ඉසා මච්චරිය කියන්නේ අර ඊර්ෂාව සහ අනුකුන් කෙරෙහි ඇති අර වැරදි හැඟීම. ඊර්ෂාව සහ මාත්‍සර්ය කියලා ත්‍රිපිටකයේ වැරදියට පරිවර්තනය කරලා තියෙනවා. ඉසා මච්චරිය ඒ අනුව අර මුදිතා උපේක්ඛා ගුණය ඒ ආර්ය ශ්‍රාවකයා තුළ ඇති වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා තුළ බයබේරව සහෝ හෝති නචතං බයබේරවං සහති උපන්නම් බයබේරවං අභිභූය විහරති. අර උඩපේලියේ තියෙන්නේ උපන්නූපන් අරති අභිභූය විහරති. අරතිය හිතෙන් ඉවත් වෙනවා. දැන් බය බේරව හිතෙන් ඉවත් වෙනවා. අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ පස්සම් බයං කාය සංඛාරං පස්සම් බයං චිත්ත සංඛාරං. නමුත් මෙතන අර ඥාන ලැබූ අභිඥා ලැබූ ආර්ය ශ්‍රාවකයා දැන් අර කුසලාභාගියා විද්‍යා වුණහම ඒ පුද්ගලයාගේ අර අරතිය හිතෙන් නැති වෙලා උපේක්ඛා සිතක් ඇති වෙනවා. ඒ අනුව බය බේරව සංවෝහෝති. අර පැවැත්ම තුළ මේ උපාදානය කරගත්තදී අල්ලගෙන උපාදානය කරගෙන ඉන්න නිසයි බය බර ඇති වුණේ. දැන් ඒවා ඉවත් වෙන නිසා අර ත්‍යාග මනු රක්කීය වෙන නිසා උපන් උනූපං බයබේරව අභිභුය විහරති. ඒ සියලු දේ හිතෙන් ඉවත් වෙනවා. බය නැති වෙලා යනවා. ඒ අනුව කමෝ හෝති. ඒ අනුව සීතස උන්නස ජිගච්ඡ පිපාසාය. අද අර ඊයේ උදේ කිව්ව සම්භාසව සංවර පරියාය සූත්‍රයේ අදිවාසනාපාතබ්බා කොටසේ කියා දුන්න ඒ සියලු දේ දැන් යෝගාවචරයාට ඉවසීමෙන් විමසීමෙන් ඉවසා විමසා මගහරින්න පුළුවන්. දැන් මාර්ගයට ඒවා සීතල උෂ්ණය පිපාසය බඩගින්න මැසිමදුරු සර්පියෝ මේවා ඒ කිසිවර දෙයක් ඒ පුද්ගලයාට මාර්ගයට බාධකයක් වෙන්නේ නැහැ. ඉබේම අර අදිවාසනා පහටබ්බා පූර්ණය වෙනවා. ඒ අනුව චතුන්නන්දා ඥානං ඥානානං අභිචේතසිකානං ditta dhamma sukha viharanam nikamalabhi hoti akichchalabhi hoti akasira labhi. nikamalabhi kiyanne nekkamma kaamayen wen wu pirisidu athi wenawa. iccha chandayen wen wu ara metana සතර ඉද්ධිපාද වෙනුවට තියෙන්නේ අර ඡන්ද විරිය විමංසා චිත්ත පිරිසිදු වීම අකිච්චලාභී අකසිරලාභී. එනිසා දැන් ඒ යෝගාවචරය කාමෙහි බැඳින්නේ ද්වේෂයෙන් බැඳින්නේ ඒ අනුව අර ඡන්ද විරිය චිත්ත විමංසා කියන සතර ඉද්ධිපාද ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් හැටියට සෝ අනේක විහිතං ඉද්ධිවිදං පච්චානු හෝති. දැන් මේ පුද්ගලයා මේ යෝගාවචරයා ආර්යයන් ලැබූ අභිඥා ලැබූ ඒ වගේම සතර ඉද්ධිපාද පූර්ණය කරගත්ත මේ යෝගාවචරය තුළ ඊළඟ පියවර ඉද්ධිවිද ඥාන ඇති වෙනවා. ඒකෝපි උත්වා බහුදාවට අර එක්කෙනෙක් කීප දෙනෙක් කරන්න කීප දෙනෙක් එක්කෙනෙක් කරන්න මේ වගේ නොයෙකුත් ආකාරයේ ඉද්ධිවිද ඥාන අර පරචිත්ත විඥාන ඥානය දිබ්බසෝත ඥාන ඥානය ඒ වගේම අර අටික්කන්ත මානසික උබෝසද්දේ අර දුර එන දිව කන දිව ඇස දිව ඥාන මේ වගේ සියලු දේ ලැබෙනවා අභිඥා ලාභයක්. තුන්කල් දක්නා නුවණ දිව ඇස දිව කන මේ අභිඥා අෂ්ටාභිඥා ලැබෙනවා. එහෙම දැක්කහම ඒ පුද්ගලයා පරසත්තානම් පරපුද්ගලානම් චේතසෝ අනුන්ගේ සිත දකින්න කියවන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ අභිඥා ලැබූ ආර්යඥාන ලැබූ අර සතර ඉද්ධිපාද පූර්ණය කරගත්ත මේ පුද්ගලයා තුළ ඒ අනුව එතනදි තමා අර මහා සතර රාජිපට්ඨාන සූත්‍රයේ දේශනා කර වදාළ චිත්තේ චිත්තානුපස්සනාව මේ යෝගාවචරයා තුළ පූර්ණය වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. ඒ අනුව අර සරාගං වා චිත්තං වීතරාගං වා චිත්තං වෙනවා, සදෝසං වා චිත්තං වීතදෝසං වා චිත්තං, මෝහසහිත වූ සිත වීත මෝහ චිත්තං, සංකිට්ඨ චිත විකිට්ඨ වෙනවා, මහග්ගත සිත අමහග්ගත, සෞත්තර සිත අනුත්තර වෙනවා, සමාහිත සිත අසමාහිත වෙනවා, විමුත්තං වා චිත්තං අවිමුත්තං වෙනවා. චිත්තේ චිත්ත අනුපස්සනාව මයි මෙතනදී ඒ යෝගාවචරය තුළ පූර්ණය වෙන්නේ. මේ මගඵල ලබන්න අරහත් තත්ත්වයට පත්වෙන්න කොහෙන් ගියත් කොයි ක්‍රමයකින් ආවත් මේ චිත්තේ චිත්ත අනුපස්සනාව සිදුවිය යුතුයි. මෙතෙන්දි මේක සිදු වෙනවා. කරන්න ඕන මෙතනත් කායගත සතිය තියෙන ආනපාන සති සමාධි පබ්බේ ආසේවිතාය භාවිතාය. මෙහෙම දිගටම කරගෙන යනකොට අර චිත්තේ චිත්තානුපස්සනාවට පස්සේ සෝ එවන් පුද්ගලයා තුළ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සති. ත්‍රිවිද්‍යාඥානවලින් පළවෙනි ඥානය තමා පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙර විසූ කඳ පිළිවෙල දකින බුද්ධ ඥානය ත්‍රිවිද්‍යා ඥානය. මේ ත්‍රිවිද්‍යා ඥාන ලැබෙන්නේ නැහැ කිසිම අනාර්ය ඥානලාභියෙකුට අභිඥා ලාභියෙකුට හෝ වෙන මොන ඍෂිවරයෙකුට හෝ. අර අසිත තවුසටවත් කොණ්ඩඤ්ඤ බමුණත් අෂ්ටාභිඥාලාභී කටියට හිටියා. අසිත තවුස උද්දකරාම පුත්‍ර ආලාර කාලාම ඒ කිසිවකුටත් ලැබුණේ තුන්කල් දක්නා නුවණ ඥානය මිසක පුබ්බේ නිවාසානුස්සති ඥානය නෙමෙයි. පෙර විසූ කඳ පිළිවෙල දකින්න පුළුවන් වෙනවා මේ යෝගාවචරයට. ඒ පුබ්බේ නිවනුසුත්ති ඥානය ලැබුණාම එයා දකිනවා තමන්ව පෙර උපත ලැබලා රජ කළ හැටි. ඒ රජ කරලා ඊට පස්සේ තමන්ට උරුම වූ දේ. ඒ එකවරක් රජකම් කළාම සියවරක් ඒ රජකම් කළේකේ ප්‍රතිඵලය හැටියට කළ දේවල් නිසා ඵල විපාක හැටියට සියවරක් අපාය යන්නට සිදු වූ බව තමාගේම අතීතය ඒ යෝගාවචරය දකිනවා මේ පුබ්බේ නිවාන නිවාසානුස්සති ඥානෙ. ඊළඟට ඒ පළවෙනි ඥානය තමා පුබ්බේ නිවාසානුස්සති ඥානය ත්‍රිවිද්‍යා ඥානවල. ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ ප්‍රතිඵලයක් හැටියට චුතූපපාද ඥානය. එහෙම නැත්නම් දිබ්බේන චක්කුණා විසුද්ධේන කියන්නේ චුති උපත. තමන් අර වගේම අනුනුත් මේ චුති උපත උපදිනවා. ඒ අනුව අර මැරෙනවා. ඒ විසූ කඳ පිළිවෙල සහ ඒක නිසා තමන්ටත් අනුන්ටත් උරුම වූ සියලු දේ දකින්න පුළුවන් ඥානයක් තමා චුතූපපාද ඥානය. මේ චුති උපත එමනනම් දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්දමානුසිකේන ඥානය. ඒ දෙවෙනි ඥානය ලැබෙන්නේ අර පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබීමේ ප්‍රතිඵලයක් හැටියට. මේ දෙක පුබ්බේ නිවාසානුස්සති ඥානයත් චුතූපපාද ඥානයත් ලැබූ පුද්ගලයාට තුන්වෙනි ත්‍රිවිද්‍යා ඥානය වූ ආසවක්ඛේ ඥානය, ආසවානංකයන් අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙකම පූර්ණ වෙනවා ඒ මොහොතෙම. ditteva dhamme sayam abhijna. ඒ අනුව අරහත් ඵලයටම පත් වෙනවා. ආසය අනුසය ක්ෂය කර ඒ පුද්ගලයා අර ආසය අනුසය සියල්ල නැති කරන්නේ, අනුසය සියල්ල නොඋපදවා ඉන්නේ අර පුබ්බේ නිවාසානුස්සති ඥානයත් දිබ්බ චක්කුණානයත් නිසයි. ඒ අනුව අනුසය උපදින්නේ නැහැ, උපද්දවන්නේ නැහැ. අනුසය උපදවීමේ ප්‍රතිඵල හේතුඵල ධර්මයට අනුව ඒ පුද්ගලයා දැක්කා. අර දිබ්බ චක්කු ඥානය අනුවත් පුබ්බේ නිවාසානුස්සති ඥානය අනුව ඒ අනුව මේ ආසය ක්ෂය කරන්න. අනුසය ක්ෂය නොඋපදවා ආසවක් ක්ෂයේ ඥානය ලැබුවා. ඒ අනුව චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් දෙකම ditteva dhamme සයං අභිඥා සජ්ජිකත්වා. ඒ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දෙකම එකටම අරහත්ත්වයට පත්වීමෙන් ලැබුවා. දැන් මේ කායගත සති සූත්‍රයේ තියෙන්නේ අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන පාරක් පිළිවෙතක් මාර්ගයක් නෙමෙයි. ඊට වඩා වෙනස්. දැන් මෙතනත් හැබැයි කරන්න තියෙන මූලික කාර්යය ආනපාන සති සමාධිය වැඩිමයි. හැබැයි මෙතෙන්දී ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා අර දිබ්බ චක්ඥාන ලැබලා ඊට පස්සේ තමයි අචිත්තේ චිත්තානුපස්සනාව පූර්ණ වෙලා මේ ධම්මේසු ධම්මානුපස්සනාවේ මෙතන බොජ්ජංග වැඩිවීමක් නැහැ. මෙතන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩිවීමක් නැහැ. මෙතන තියෙන්නේ අර පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාද ඥානය, ආසවක්ඛේ ඥානය ලැබලා ප්‍රඥා විමුක්තිය පූර්ණ්‍ය වන ක්‍රමයක්. ඇයි බුදුහාමුදුරුව මෙහෙම මුල් අවුරුදු 10ක් තුල මේ කායගත සති සූත්‍රය තමයි බොහෝ දිනෙකට දේශනා කළේ මගඵල ලබන්න මේ පාර තමයි කිව්වේ. මේ පාර තමයි පිළිවෙත තමයි දේශනා කළේ. හැබැයි අවුරුදු 10කට 12කට පස්සේ බුදුහාමුදුරුව කායගත සති සූත්‍රය දේශනා කිරීම සහ මුලින්ම නැවැත්තුවා. මේ අවුරුදු 35කට පස්සේ අර ධර්ම ධම් සභාවේ අර බිකුන් ප්‍රශ්න කළ නිසායි මේ අවස්ථාවෙත් මේක දේශනා කළේ. මේ වන විට මහා සතර අටිපට්ඨාන සූත්‍රය නම් වූ ඒකායන මාර්ගය දේශනා කරලා තිබුණ නිසා කායගත සූත්‍රය ඊට පස්සේ දේශනා කළේ නැහැ. මේකට හේතුවක් තියෙන, බලවත් හේතුවක් තියෙන. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන අවස්ථාව වෙනකොට, ඒ කාල යුගය වෙනකොට රටේ හිටියේ සිය දහස් ගණන්. දැන් ගයා කාශ්‍යප ගාව පමණක් 80,000ක් පමණ අභිඥාලාභී, ඥානලාභී, අනාර්ය ඥාන අභිඥාලාභී ශ්‍රාවකයන් ගෝලයන් හිටියා කියලා තියෙනවා. කයා කාශ්‍යප, නදී කාශ්‍යප, ජටිල කාශ්‍යප තුන්දෙනා ගාවම හිටියා ඒවා. ඒ වගේම අර උපතිස්ස කෝලිත සරියුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුවත් අනාර්ය ඥානලාභී, කොණ්ඩඤ්ඤ බමුණාචිව පස්වක මහණුන්, මේ වගේ බුදුහාමුදුරුවන්ට මුල් අවුරුදු 10 තුලම රටේ හැම තැනම අර බ්‍රහ්මජාල සූත්‍රය කියන ආකාරයට හැම ආගමකම ඒ කාලේ තිබුණු මේ ප්‍රාණයාම භාවනාව අනුව අනාර්ය ඥාන සහ අභිඥාලාභීන් බහුලව රටේ ඒ කාලේ හිටියා. එවන් බහුලව අනාර්ය ඥාන ලැබලා තිබුණු, අර අභිඥා ලැබලා තිබුණු අයට එකපාරටම මේ ඒ අය ලැබූ ඥාන බැහැර කරලා ඒ ඥාන වලින් වැඩක් නැහැ කියලා වෙන පාරක් මාර්ගයක් පිළිවෙතක් කිව්වනම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාලේ බුදුහාමුදුරුව ඒ ඥාන අභිඥා ලැබූ හැබැයි අනාර්ය ඒ අයට පහසුවෙන්ම ඒ අනාර්ය ඥාන වෙනුවට ඒ අධ්‍යක්ීමත් එක්ක ආර්ය ඥාන අභිඥා ලැබලා ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත, ඒක ඒගොල්ලන්ට පහසුව. ඒ නිසා අර අනාර්ය ඥාන ලැබූ අයට ඒ ඥාන ඒ ආකාරයටම ආර්ය ඥාන හැටියට ලබා ගන්න පාරමාර්ගය පිළිවෙත කියලා මුල් අවුරුදු 10 තුල එදා රටේ හිටිය ඒ අනාර්ය ඥාන අභිඥා ලැබූ අයගෙන් පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තිබුණු සියලු දෙනාට මේ මගඵල ලබා ගන්න මේ ආකාරයට කායගත සති සූත්‍රය එදා මුල් කාලේ බුදුහාමුදුරුව දේශනා කළා, අනුදැන වදාලා ඒ අයට ගැළපෙන ආකාර. අවුරුදු 10ක් 11ක් යනකොට අර මගඵල ලබන්නට තරම් පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තිබුණු අර අන්තවාදී නොව මේ පැත්තට එන්න පුළුවන් වූ මේ අතාභූත ඥාන දර්ශනය ලබා ගන්න හැකි වූ අයට එක ධර්මතාවයක් බුදුහාමුදුරුවන්ගේ මේ කායගත සති සූත්‍රයේ තියෙන ආනපාන සති සමාධි භාවනාව වඩලා මගඵල ලබා ගන්න පුළුවන් වුණා. අනික් අය එහෙම ලබා ගන්න බැරි පිරිසකුත් හිටියා. ඒ අය ඒ බුදුහාමුදුරුව කියපු සූත්‍ර අහන්න ආවෙත් නෑ මේ පාර කළෙත් නෑ ඔය සච්චගෝච්චක අගේ අය තව හුඟක් අය ඒ අය ඒකෙන්ම අසඤ්ඤතලයට ගියා. අර විශාල පිරිසක් අසඤ්ඤතලයෙන් බේරගෙන මගපල ලබලා සදාකාලයටම මේ සංසාර දුකින් මිදෙව්වා. ඉතින් එහෙම අය ඉවර වුණා අවසන් වුණා අවුරුදු 10ක් 12ක් යනකොට. ඊළඟට තමයි බුදුහාමුදුරුව සාමාන්‍ය ධ්‍යාන නොලැබූ අභිඥා නොලැබූ සාමාන්‍ය සියලු දෙනාට ගැළපෙන විදිහට ධ්‍යාන නොලබාම මගඵල ලබන ක්‍රමයක් පිළිවෙතක් ප්‍රතිපදාවක් බුදුහාමුදුරුව දේශනා කළේ. දැන් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ හොඳට කල්පනා කරලා බලන්න එකම ධ්‍යානයක්වත් අවශ්‍යතාවයක් බුදුහාමුදුරුව කොහේවත් වචනකින්වත් කියලා නැහැ. ධ්‍යාන ලැබෙනවා අර ඉන්ද්‍රිය ධර්ම බලගැන්වෙනකොට සති සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය බලගැන්වෙනකොට ධ්‍යාන ලැබෙනවා. හැබැයි ඒ අවස්ථාව වන විට ඒ ධ්‍යාන තුට්ටුවක්වත් ඒ ආර්ය ශ්‍රාවකයාට වටින්නේ නැහැ. එනිසා ධ්‍යානවල අවශ්‍යතාවයක් හෝ වටිනාකමක් හෝ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කොතැනකවත් කොහොමවත් වචනකින්වත් බුදුහාමුදුරුව දේශනා කරලා නැහැ. මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ එකම අවශ්‍යතාවය පෙන්නලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න. එහෙම නැත්නම් බුද්ධකාරක ධර්ම පූර්ණය කරගන්න. එහෙමත් නැත්නම් රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා දමන්නට උපකාරක ධර්ම පියවර 37 පූර්ණය කරගන්න. එනිසා මේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල උදුරා දමන්නට උපකාරක ධර්ම 37ක් තමයි පූර්ණය කරගන්න බුදුහාමුදුරුව මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගය හැටියට දේශනා කළේ. මෙතෙන්දී අපි අර කෙලෙස් කප කප දව දව ධ්‍යාන ලැබ ලැබ ඉන්න අවශ්‍ය නැහැ. අර කෙලෙස් මුල පාඩගත්තයන් පස්සේ කෙලෙස් මුල උදුරා දැමීමයි කැපීම වෙනුවට මහා සතර සතිපට්ඨාන සූත්‍රය. හැබැයි අර ඒ කාලේ රටේ හිටිය ඥානලාභීන් අභිඥාලාභීන් තාවකාලිකව කෙලෙස් මුල කපන්න රාගයේ ද්වේෂයේ තාවකාලිකව තදංගම විස්කම්බන වශයෙන් යටපත් කරලා යටපත් කරන්න කපන්න කටයුතු කළා තිබුණා. නමුත් මෝහ මුල කපන්න බෑ. මෝහ මුල කැපුවේ නැත්නම් නැවත කොයි මොහොතකෝ රාග ද්වේෂ මෝහ තුනම අලුතෙන් උපත ලබනවා නැවත නැවත. ඉතින් ඒක නිසා ඒ කායගත සති සූත්‍රය දේශනා කළේ අනුදැන වඩාලේ එහෙම අභිඥා ධ්‍යාන ලැබූ අය බහුලව සිටි කාලෙක ඒ අයට ගැළපෙන. ඒ මිසක් ඒකේ ඒකායන මාර්ගයක් කායගත සති සූත්‍රයේ කියලා නැහැ. හැබැයි කායගත සති සූත්‍රය දේශනා කළාට පස්සේ කායගත සති වග්ග කියලා සූත්‍ර 599ක් බුදුහාමුදුරුවෝ දේශනා. ඒ 599ම තියෙන්නේ මේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ඒක ධම්මේ තම ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේතු සත්බොජ්ජංග ඒ සියලුත් අර සියලු මහත්ඵල මහානි සංසත් මේ කායගත අසති සූත්‍රයේ එන ඥාන අභිඥා සියලු මහත්ඵල මහානි සංසත් ලැබෙන්නේ ඒ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් බහුලව වඩන්න පටන්ගත්ත යෝගාවචරයා තුලයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුව ඒ මුල් කාලේ ඒ අවස්ථාවට ගැළපෙන විදිහට ඒ කාලේ අර ධ්‍යාන අභිඥාලාභීන් බහුලව සිටිය නිසා ඒ අයටත් ගැළපෙන විදිහටයි කායගත සත්‍ය සූත්‍රය දේශනා කළේ පාර පෙන්නුවේ. නමුත් ඊට පස්සේ කාලෙක ඒක ධ්‍යානලාභීන් දැන් බිහි නොවන කාලයක් වෙනකොට අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර කරගන්නා ක්‍රමයයි පිළිවෙතයි ප්‍රතිපදාවයි ඒකායන මාර්ගය හැටියට අනුදැන වටාලේ. මේක පාරවල් දෙකක්. මේක වෙනස කවුරුත් තේරුම් ගන්න. දැන් අද වන විට ඔය අභිඥාලාභියෙකුට ලබා ගන්න පුළුවන් අර දිව කන දිව ඇස දිව ඥානය මේවා අද නවීන විද්‍යාවෙන් හොයාගෙන. දැන් අර ආසින් යන එක ගුවන් යාන හදලා විද්‍යාවෙන් අර ස්කයිප් එකෙන් දිව කන දිව ඇස හදලා අද ටෙලිෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එකෙන් ඔය ස්කයිප් එකෙන් ඔක්කොම හදලා ඒ කාලේ මේ කරන්න බැරි වෙච්ච දේවල් අද නවීන විද්‍යාවෙන් කරගෙන තියෙනවා. අර ඕර මැෂින් එකත් අද හදලා. ඉතින් ඒක නිසා මේක අර අභිඥා ධ්‍යාන කියන ඒවා අනාර්ය ඒවා මේ ලෞකික දේවල්. ඒවා නවීන විද්‍යාවෙනුත් කරන්න පුළුවන්. නමුත් අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්න එක මගඵල ලබන එක එහෙම කෙනෙකුට කරන්න බෑ. ඒ සඳහා රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සහ මුලින්ම සදහටම නැවත නූපදින ආකාරයටම කෙලෙස් මුල් තුන උදුරලා දමලා නික්ලේශී තත්වයට පත්වීමයි බුද්ධ තත්වය කියන්නේ. ඒ සඳහායි බුදුහාමුදුරුව ඒකායන මාර්ගය විග්‍රහ කළේ. හොඳයි, කවුරු සාදුකාරයක් දෙන්න නැවැත්තුව විතරයි සියලු දෙනා නැවැත්තුව විතරයි අල්ලපු එක්කෙනත් එක කතා කරු. ඉවසන්න බෑ කතා කර, මොනවා හරි වචනයක් කතා කරන්න. ඒක තමාර මේ විස්සෝප වූ සිත කියන්නේ, විසුරුණු සිත කියන්නේ. විසුරුණ සිතක් තියෙනකොට ඒ හැම තිස්සෙම අරක කියන්න ඕන මේක කියන්න ඕන ඒ වෙන්නේ. හොඳයි, දැන් මොනාහරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්නට අහලා සාකච්ඡා කරන්නට අවස්ථාව. ඒ නිසා මේ මයික් එකක් අරගෙන ප්‍රශ්න අහන්න. තව ප්‍රශ්න අහන්න තියෙන්නේ වාර 3යි. අද දැන් හවස ප්‍රශ්න අහන්න තියෙනවා. හෙට උදේ හෙට හවසයි අහන්න තියෙනවා. අනිද්දා උදේ අහන්න තියෙනවා. ඊට පස්සේ සෙනසුරාදා ඒ කියන්නේ 23, අද 21, හෙට 22, හෙටත් උදේ හවස දෙකේම මේ වාර දෙකක් තියෙනවා තව සූත්‍ර ධර්ම හිට උදේ සත්තත්තාන කුසල සූත්‍රයත් හිට හවසට කිංති සූත්‍රයත් සංඝ බේද සූත්‍රයත් ආනන්තරික පාප කර්ම සූත්‍රයත් දේශනා කරනවා. එතෙන්දි ප්‍රශ්න අහන්න තියෙනවා අනිද්දා උදේ අනුදම්ම සූත්‍ර හතරක් අනත්ත ලක්කන සූත්‍රයත් සූත්‍ර පහ කෙටි සූත්‍ර දේශනා කරනවා. ඒක නිසා අවස්ථා දැන් අදත් එක්ක තව අවස්ථා හතරක් ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. තව හුඟක් ප්‍රශ්න තියෙනවා අහන්න. මේ ප්‍රශ්න අහන ආකාරයට තමයි අනික් අයටත් මේ ඇස පැහැදෙන්නේ. කාලේන ධම්ම සාකච්ඡා. ඉතින් ඒක නිසා දැන් ටිකක් වැදගත් ප්‍රශ්න, අවශ්‍ය ප්‍රශ්න, කාටත් ගැළපෙන ප්‍රශ්න මේ අවස්ථා හතරේදී අහන්න.
අවසරයි රහතන් වහන්සේ, මට දැනගන්න ඕන මේ හතර වර්ගයේම නිවන් දකින්නවා කියන එකේ තේරුම.
හතර වර්ගයක් කිව්වේ, ඒ කිව්වේ දැන් හතර වර්ගයක් ඉන්නවනේ. දැන් එක්කෙනෙක් කසාද බැඳලා හිටියානම් එයයි එයාගේ නෝනයි, නෝනගේ අම්මයි තාත්තයි, එයාගේ අම්මයි තාත්තයි, ඒ හතර පැත්තෙන් පැවතගෙන එන කොටස් හතරම. තේරුණා? දැන් සුද්ධෝදන දැන් සිද්ධාර්ථ කුමාරයාගේ හතර වර්ගෙම හිටියා. ඒ වගේ යම් යම් අයගේ අර දැන් යම් කිසි දරුවෙක් මහාන වුණත් අම්මා තාත්තා දෙන්නෙක් ඉන්නවා. අම්මගේ පැත්තේයි තාත්තගේ පැත්තේයි හතර වර්ගයක් ඉන්නවා. තේරුණාද? ඒ හතර වර්ගෙටම මේ දහම් මැස පහදා දෙන්න, දහම් දේශනා කරන්න, මඟ කියා දෙන්න, මඟ පහදා දෙන්න, ධර්මයේ දේශනා කරලා ඒ අයවත් යොමු කරන්න පුළුවන්. ඒකයි හතර වර්ගයේම අද නම් එක වර්ගයක් අබ්බේ. ඒ අඩු ගානේ එයා මහාන වෙච්ච එක්කෙනා හෝ මේ මග යන්න රැරසෙන එක්කෙනාට මග බල ලබන්නේ පැ ඉස්සෙල්ලා. මග බල ලැබුවොත් හතර වර්ගයේ, මග බල නොලැබුවොත් කාටවත් බෑ. මෙතන යම් වැදගත්කමකුත් තියෙනවා. විශේෂයෙන්ම අපේ නාගලවැව නායක හාමුදුරුව මම කිසිසේත්ම අඳුරගෙන හිටියෙත් නෑ, දැනගෙන හිටියෙත් නෑ. මුල් කාලේ මම ධර්මයේ දේශනා කරනකොට සේනාපති හාමුදුරුව දැනගෙන හිටියෙත් නෑ, නාගලවැව හාමුදුරුව දැනගෙන හිටියෙත් නෑ, අහලා හිටියෙත් නෑ. කොමාරි නාගලවැව ස්වාමීන් වහන්සේ නායක හාමුදුරුවන්ට මං මේ ලියපු පොතක් අහුවෙලා, එක්ක දේශනයක් අහුවෙලා මට ලොකු ලියමනක් කෙව්වා 2012 හෝ 2013 පිටු දෙකක තුනක ලියමනක් කෙව්වා. මෙහෙම පොතක් කියවන්න ලැබුණා, ධර්මයක් අහන්න ලැබුණා. මේක මේ මං හොයා බලන්න ඕන, මේක වැදගත් බව පේනවා. ඒක නිසා මට සියලු පොත් එවන්න කියලා. ඒ ගමන අපේ ඒ කාලේ වැඩ කරපු දායකයන්ට කිව්වාම නායක හමුදුරන්ට එව්වා. ඊට පස්සේ තමයි ඒ පොත් බලලා කියවලා තමයි ඊට පස්සේ මේ ධර්මීය ගැන ටිකක් හොයලා ඊට පස්සේ නාගල නායක හමුදුරුවත් සේනාපති හමුදුරුවත් මම මහියංගනේ වැඩම කළා 2013 ධර්ම දේශනාවක් සඳහා. 13 වෙන්න ඕනේ. ඒ ධර්ම දේශනාවට සේනාපති ස්වාමීන් වහන්සේ ආවා. ඊට පස්සේ මම කොටගමට ආවා. ඊට පස්සේ තමයි මේ නායක හම්දුරුවත් මේකට මේ පිළිබඳව හොයලා බලලා මේ කතා කළා, මායික කතා කළා. මම කොටගමට ආවහම නායක හම්දුරුවත් වැඩම කළා මේ ධර්ම දේශනාව. මේ සහභාගි වෙලා සම්බන්ධ වෙලා භාවනා වැඩසටහනට ඇවිල්ලා මේ ධර්මයේ සත්‍යතාව, පරමාර්ථ සත්‍ය තේරුම් ගත්. ඒ අතරම මේක තව ධර්ම න්‍යායට අදාළවත් මේ නාගලවැව රජමහ විහාරය ඒ අතීතේ බුදුපියාණන් වහන්සේ වැඩ සිටිය කාලෙත් ඊට පෙර කාශ්‍යප බුද්ධ ශාසනය තුලත් ඒ වගේම සීකී බුදුහාමුදුරුවන්ගේ කාලේ පටන්ම මේ නාගලවැව නාග කියන්නේ අරහතුන් වහන්සේට මාගදී භාෂාවෙන් කියන නම. අරහතුන් වහන්සේලා වැඩ සිටිය ආරාම තිබුණු අරහතුන් වහන්සේලාගේ පාපහස ලැබූ පිම්බිම. ඒ පිම්බිම නිසායි අදත් මේ වගේ තැනකට මේ වගේ ධර්මයේ දේශනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඒක න්‍යාම ධර්මයක්. ඒක ඒ වගේ තැනකට පැමිණියාම ඒක ධර්මය විවුර්ත වෙනවා.
හිමත් අරහත් බුදු පියාණන් වහන්සේ මට අවසරයි. මේ මට එලකන්න කැමති මේ අපි වීඩියෝ පීස් එකක් එකකුත් තියෙනවා. අවිචි මහ නිරේ කියලා එකක් මේ වීඩියෝ පීස් එකනුත් පෙන්නනවා. මේ යඹපල්ලු ඇවිල්ලා එලකන ගිහිල්ලා අකුසල් කරපු අයට වද දෙන හැටි පෙන්නනවා. ඉතින් ඒක සත්‍යතාවයක් තියෙනවද කියලා
දැන් අවිචි. අවිචි කියන්නේ මොකද? චි කියන්නේ මොකද්ද? මාගදී භාෂාවෙන් කියන්න දැම්මොත් කොහේ හරි මේ හිතන්න මෙනෙහි කරන්න දෙපැත්තක් බලන්න පුළුවන් නම් චි යං කිංචි ධම්මං චි කියන්නේ දැන් ඒ හිතන්න බලන්න දකින්න තේරුම් ගන්න බෑ. ආ වී එහෙම වීතියක් චිත්ත වීතියක් පවත්වන්න බැරි තැන අවීචි. මේ වචනේ මාගදී භාෂාවේ වචන එහෙම නිකන් දාන්නේ. දැන් අද සාහිත්‍යකාරයෝ අවීචි මානිකා නිරයර ඇඳලා තියෙනවා පන්තල් වල චිත්‍ර හැටියට හදලා තියෙනවා අඹලා තියෙනවා
වීඩියෝ පීස් එකක් තියෙනවා වීඩියෝ පීස් එකකුත් තියෙනවා ඒකේ දුක් දෙන හැටි වද දෙන හැටි පෙන්නනවා
ඒවා තියෙනවා. ඒවා සාහිත්‍යකාරයන්ගේ සහ භෞතික ලෞකික අයගේ වැඩක්.
නමුත්
මේකේ පරමාර්ථයක් තියෙනවා. එහෙම නිරයක් තියෙනවා. නිරය තියෙනවා කියන්නේ දැන් මේ නිරය කියන්නේ පොළව යට කවදක්වත් ඉපදුනාට පස්සේ මිය යනකම් පොළව යටමයි මිය ඉපදින්නෙත් මිය යන්නෙත් කවදක්වත් ඉරේලිය මේ වාතාශ්‍රය ආපෝ තේජෝ වායෝ පඨවි හතරෙන් ඉරේලිය වාතාශ්‍රය ලබන්න බැරි පිච්චි පිච්චි දැන් මේ පොළොයට යන්න යන්න රස්නේ පොළොයට දැන් මෙතන තියෙන්නේ වාතලය ඊට පස්සේ මේ ජලතලය ඊට පස්සේ පඨවිතලය ඊට පස්සේ තියෙන මොකද්ද තේජෝ තලය ලෝ දිය තලය. අර නිරේ ඉන්න සත්තු පිච්චෙනවා මොකින්ද? අර රස්නේ අර ලෝ දිය උණු වෙනකොට රත් වෙනකොට. ඒක ඇත්ත. ඒක තමයි ඔය සාහිත්‍ය කාර්යය. ඒව තමයි කියලා තියෙන්නේ. කවදක්වත් එළියට එන මේ අර පටවි පොළොවෙන් එළියට එන පුද්ගලයන්ට විතරයි ඉරේලිය වාතාශ්‍රය සුවයක් සාහනයක් ලැබෙන. අනික පිච්චි පිච්චි කවදක්වත් ඉරේලිය දකින්න බෑ. එයා නිරය. ඒ වගේම පොළොවේ විතරක් නෙමේ ඔය මරියානා ආගාඩ වගේ මූද යට කිලෝමීටර් සිය ගණන් යට පොළොව මූදේ යට ඉන්නවා කෝටි ප්‍රකෝටි ගණන් සත්තු. කිසි දවසක මූද උඩට ඇවිල්ලා නැහැ. ඉරේලිය වාතය ආග්‍රහණය කරලා නැහැ. එයා නිර. ඒ නිසා ජලයේත් ඉන්නවා පොළොවෙත් ඉන්නවා නිරි සත්තු. මේ පොළොවේ ඉන්නවට වඩා ඊට වැඩිය ගණනක් පොළොවට ඉන්නවා. ඒ අයත් කවදා හරි මිනිස්සු වෙලා ඊට පස්සේ අර වැය වෙන පැත්තට ගිහිල්ලා අඩේ තත්ත්වයට පත් වෙලා. හැබැයි ඒ අයත් හැමදාම සදාකාලිකව උතර නැහැ. ගෙවලා වැය කළා ඉවර වෙලා ආයි ඒක තමයි බුදුහාමුදුරුවෝ මහියංගණයට ඇවිල්ලා දේශනා කරපු පළවෙනි සූත්‍රය වූ සිරිදෙස්ම තියෙන්නේ. සිරිදෙස්ම කියලා සූත්‍රයක් තමයි බුදුහාමුදුරුව මහියංගණයට ඇවිල්ලා දේශනා කරපු පළවෙනි සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන්නේ අර නිරිසත්තු හැටියට ඉපදලා ගෙවලා ගෙවලා ඊට පස්සේ මේ මහිලා මිනිස්සු වෙලා මේ තත්වයට පත් වෙන එක. ඒත්
අවසරයි අරහත් උත්තමයාණනි, ඔබ වහන්සේ දේශනා කළ අරහත් මේ අරහත් තත්ත්වයට දුක්ඛ පටිපදාවෙන් සහ සුඛ පටිපදාවෙන් අරහත් භාවය සාක්ෂාත් කර හැකි බව සතර සතිපට්ඨාන භාවනා පිළිවෙත අනුගමනය කිරීමෙන් අරහත් භාවයට පත්විය හැකි ඇක්කේ සුඛ පටිපදාවෙන් යයි කියලා හැඟීමක් ඇති වෙනවා. එය පිළිබඳව
ඔව් දැන් මෙහෙමයි. දැන් අපි බොහෝම සැප සම්පත් විඳින කාමසුකල්ලිකාන යෝගයේහි යෙදෙන කෙනෙකුට මේවා මේ කම් සැප මේ සියලු අර රමණීය කිරීම අත්තරිනකොට ඒක සුඛාපටිපදාද දුක්ඛාපටිපදාද? ඒක දුක්ඛාපටි. ඒ වගේම අර දුතාංග රකින්න අන්තවාදී යෝගාවචරයේකුට අර තියෙන්නේ දුක්ඛාපටිපදා මිසක් සුඛාපටිපදා නෙමෙයි. දෙපැත්තෙම මේකේ තියෙන්නේ පටිපදාව. තේරුණාද? තමන් අර අනුගමනය කරන ඊගාවට මේකේ තියෙනවා සුඛාපටිපදා දුක්ඛාපටිපදා. ඊළඟට තියෙනවා දෙකක් දඤ්ඤාපටිපදා කිප්පාපටිපදා. දඤ්ඤාපටිපදා කියන්නේ ධ්‍යාන. අර ධ්‍යාන ලැබලා ඒකෙන් එන්න පුළුවන් පටිපදාවක්. ඔය කායගත සති තියෙන්නේ. ඒක ආර්ය ධ්‍යාන ලැබලා. කිප්පාපටිපදා කියන්නේ අර රාගක්කය, ద్వේෂක්කය, මෝහක්කය කරන්න ධම්ම උද්දච්ච විග්ගහිත මානසං කියන ආකාරයටත් මගඵල ලබන්න පුළුවන්. අරහත් වෙන්න පුළුවන්. දැන් ඔය සන්තති අමාත්‍ය ඩබ්බමල්ල පුත්ත අරහතුන් වහන්සේ, බාහ්‍ය දාරු වීර්ය අරහතුන් වහන්සේ, පුක්කුසාති රජ්ජුරුව, මෙහෙම කුමාර කස්සප හාමුදුරුව, මෙහෙම බුද්ධ චරිතයේ තියෙනවා ඒ අය කිප්පා පටිපදා. එයා ධ්‍යාන ලැබුවේ නැහැ. දැන් සන්තති අමාත්‍යා යුද්ධයක් කරලා යුද්ධ ජයගත්තාම රජකම දුන්න දවස් ගණනකට. මුළු රජකමම දුන්න ඕන විදිහකට දවස් හතක් ගත කරන්න කිය. මේ දවස් හතේ ඊට පස්සේ ඉන්නකොට රටේ හිටිය හොඳම මේ නාටිකම් ගණාමක් වගේ කෙනෙක්වත් දුන්න. ඒ එක්කෙනාව ඒ තමන්ගේ සහකාරිය හැටියේ ඒ වෙලාව හිටිය එක්කෙනාව මැරුණා. මේ අවස්ථාවේ තමයි එයාට අර හතර පෙරනිමිති පහළ වුණේ. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවන් හම්බුලා බුදුහාමුදුරුව එකම ගාථාවයි කිව්වේ. දැන් අපි දන්නේ ඔය බාහ්‍ය වාරිවිර්යතුමාට එක ගාථාවක් කිව්වයි කියලානේ. ඒ වගේ සන්තති අමාත්‍යාටත් එකම එක ගාථාවයි කිව්වේ. අර එක පාට අර මේක තේරිලා මේ ධර්මතාවයේ තේරිලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරිලා නිබ්බිදා වුණ ගමන්ම මගඵල ලැබුවා. ඒ උනේ අර ධම්ම උද්දච්ච විග්ගහිත මානසං කියන ක්‍රමයටයි ඒ මගඵල ලැබුවේ. මගඵල ලබන ක්‍රම බුදුහාමුදුරුව හතරකට බෙදලා තියෙනවා. සමත විපස්සනා පුබ්බංගමව මගඵල ලබන්න පුළුවන්. ඉස්සෙල්ලා සමතේ අර කායගත සති සූත්‍රයේ තියෙන එක. සමත පුබ්බංගනා විපස්සනා. දෙවෙනි එක විපස්සනා පුබ්බංගම සමත. විපස්සනාව වැඩිමෙන් සමතේ පූර්ණ වෙන ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා විපස්සනා පුබ්බංගම සමත ක්‍රමය. තුන්වෙනි ක්‍රමයක් තියෙනවා යුග නද්ද. මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ බුදුහාමුදුරුව නිර්දේශ කළේ අනුදැන වදාලේ අවසාන වශයෙන් යුගනද්ද ක්‍රමය සමත විපස්සනා දෙකම එකට සමගාමීව එකටම කරනක. හතරවෙනි ක්‍රමය තමා ධම්ම උද්දච්ච විග්ගහිත මානසං ක්‍රමය. මේ ක්‍රමයට නිවන් අවබෝධ කරගත්ත අය එදා හිටියා බුද්ධ චරිතයේ අඩුගානේ 20ක් විතර බුදුහාමුදුරන්ගේ මේ ත්‍රිපිටකයේ තියෙන කතාවල 20කට කිට්ටුව තියෙන. අද වුණත් යම් කෙනෙකුට මේ උද්දච්ච විග්ගහිත කළොත් එතන මඟඵල ලැබෙනවා. මේ උද්දච්චය තමයි මේ පැවැත්මට හේතු වෙන්නේ. ඒ නිසා ධම්ම හේතුඵල ධර්මයට බහගලපා බලා උද්දච්චය විග්‍රහිත කළොත් ඒ පුද්ගලයා මඟඵල ලබනවා. ඒකත් ඒක කිප්පා ක්‍රමයක්. ඒක ඥාන නෙමෙයි කිප්පා. ඒ නිසා ඒක බොහොම සුඛාපටිපදා. ඒක දුක්ඛාපටිපදාවක් ඇත්තෙම නෑ.
එතකොට ඔබ වහන්සේ අනුගමනය කළ
ඒකෙන් වැඩක් නෑ. දැන් මේ අනුගමනය කරන්න පුළුවන් ක්‍රමය තමයි මම කියන්නේ.
පැහැදිලි සයි දීර්ඝායු
ඒකමයි හොයන්නේ. අර තමන්ගේ දේ හොයනව නෙමෙයි අනුන්ගේ කුණුගඩල්මයි හොයන්න යන්නේ. ඕකම තමයි අර මේ පෘතග් යන මිනිසුන්ගේ වැඩේ. තමන් වැඩේ කරගන්නව නෙමෙයි මේක ඔය අහලා දැනගෙන.
අවසරයි ස්වාමීන් වහන්ස. අම සාමාන්‍ය ජීවිතයේ දෙන අමතක වීම කියලා කියන්නේ අයෝනිසෝ
මනසිකාරය.
අමතක වීම කියලා කියන්නේ
ඔව්
අයෝනිසෝ මනසිකාරයට ඇයිද?
නෑ. දැන් මෙහෙමයි. අමතක කළ යුතු බොහෝ දේ තියෙනවා. තරහකාරයෙක් ඉන්නවා නම් තරහ වුණා නම් ඒක පුළුවන් තරම් ඉක්මනට අමතක කරන්න. ඈ මේ කාට හරි යහපතක් වෙන දෙයක් තියෙනවා නම් සැපතක් සුවයක් සහනයක් සැනසීමක් ලබා දෙන්න පුළුවන් නම් ඒක අමතක කරන්න එපා. ඒක නිසා මේ අමතක කළ යුතු දේ තියෙනවා හරියට. ඈ ඒක නිසා වැරදි දෙයක් නරක දෙයක් තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට අමතක කරන්න. අනිත් පාර මෙතන දැන් මේ මට කීප දෙනෙක් ඇවිල්ලා කිව්වා මේ කියපු දේ අහපු දේ මේ දැන් මේ දවස් ගානක් තුල මේ කියන දේ අහන දේ එකක්වත්ම මතක හිටින්නේ නැහැ අපි මොකද කරන්නේ කියලා. මේකේ මේ බුද්ධ දේශනාවේ ඒ ඔය කියපු දේවල් එකක්වත් මතක තියාගන්න පාඩම් කරගන්න ලියාගන්න කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන අරමුණ හරියටියට දැනගෙන ඒ අරමුණ භාවිතා කළ යුතු යහපත් අරමුණක්ද භාවිතා නොකළ යුතු අයහපත් අරමුණක්ද. භාවිතා නොකළ යුතු අයහපත් අරමුණක් නම් පමණයි අර නිවැරදිව ආනපාන සති සමාධිය වඩන්න ඕන. භාවිතා කළ යුතු අරමුණක් නම් ආශේවිතයි භාවිතයි බහුලීකට. ඒක අපි දිගටම භාවිතා දැන් අපිට භාවිතා නොකළ යුතු අරමුණු තුනයි තියෙන්නේ. ප්‍රිය දේට ඇල්ලෙන රාගී අරමුණක්. අප්‍රිය දේට ගැටෙන ද්වේෂී අරමුණක් දෙවෙනි වේශී. ඒ වගේම ප්‍රියා අප්‍රියාතර වැරදිසේ අයෝනිසෝ මනසිකාරයෙන් මැනීම. මේ තුන තේ සම්පහනා කිව්වේ එක. මේ තුන තමයි අපි ආනපාන සති සමාධිය අරගෙන මෙත්තානුස්සතියෙන් අර ද්වේෂී අරමුණ අසුභානුස්සතියෙන් රාගී අරමුණ මරණානුස්සතියෙන් අර මේ මෝහී අරමුණ. මේක නැති කළාම නිබ්බිදා වෙනවා. ඒ නිසා මේ සතිය තුල අහන කියන දේ පොත් ලියාගෙන පොත් ගණන් තියාගෙන මතක තියාගන්න ඕනේ නෑ. හැබැයි මතක තියාගන්න ඕන දැන් ගෙදර ගියත් කොහේ හිටියත් ඕනේ වැඩක් කරන්නත් පුළුවන්. මේ භාවනා ක්‍රමයට අනුව බුදුහාමුදුරන්ගේ නියම භාවනාවට අනුව ගෙදර ගියන්ට කන්න බොන්න යන්න එන්න නාන්න වැඩ කරන්න ඒ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි තරහා ගන්න බෑ. රාගයෙන් ඇලෙන්න අන්තවාදී වෙන්න බෑ. මානෙන් වැරදිසේ මනින්න බෑ. එච්චරයි. ඉතින් දැන් තරහා එන්නනම් කොච්චර හිත පිරිසිදු වෙනවද? රාගය එන්නනම් ඇලෙන්නනම් කොච්චර? හැබැයි අන්න අර රාගයෙන් කටයුතු කරන පුද්ගලයන්ට ඒක ටිකක් දුක්ඛාපටිපදා. ඒ වගේම සමහර මිනිසුන්ට දැන් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂාවෙන් කටයුතු කළ පුරුදු මිනිසුන්ට ඒක අත්හැරීමත් දුක්ඛාපටිපදා. නැද්ද? ඈ ඒක අත්හැරීමත් දුක්ඛාපටිපදා. හැබැයි ඒක අත්හැරියට පස්සේ සුඛාපටිපදා බවට පත් වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ තුන් සිත පහදාගෙන අපි පින් දෙනකොට ගාථාව කියද්දි ස්වාමීන් වහන්ස මං අපිට කියවෙනකොට ඒ ගාථාවේ තේරුම හිතේ තියෙන්න ඕන දේ වෙලාවේ
තේරුම ගැඹුරින් තේරුම් ගත්තොත් අර වඩා කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන්නම පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න පුළුවන්. දැන් අපි ගාථාවක් කියනවා, එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේකේ තියනවා එත්තාවතාච අම්මේහි සම්බදං. සම්බදං කිව්වේ අතීතේ සම්බන්ධයක් ණයගන දෙනුවක් සම්බන්ධයක් ඇති අයට. සම්බදං පුඤ්ඤ, මේ පින්කමක් කරගත් අවස්ථාවේ මේ පින් දීලා අර සම්බන්ධය සම්පදං. සම්බදං පුඤ්ඤ සම්පදං සම්බන්ධය පහදා අයින් කරලා බිඳලා ඉවත් කරලා ණයගන දෙනුව ඉවත් කරනවා. ඒක එත්තාවතාචම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති. එතකොට අපි දෙන පිනෙන් අපේ අර සංසාරේ ණයගන දුනේ බැඳීම් වලින් මිදී නිදහස් වෙනවා. මේ දෙන පිනෙන් අර සබ්බේ දේවා අනුමෝදන්තු ඒ අයට සබ්බ සම්පත්ති සිද්ධිය. නිවන් මගටම මේ පින උපකාර වේ. මේකෙන් මේ සම්බදං සම්පදං සබ්බ සම්පatti තුනක් සිද්ධ වෙනවා. ඒ තුනම සිද්ධ වෙනවා නම් අපි මිදී නිදහස් වෙනවා. ඒ පින් දෙන ගන්න අයටත් යහපතක් වෙනවා. දැන් අපි අද මේ පොළොන්නර යුගයේ හදාගත්ත ගාථාවක්. පොළොන්නර යුගය කියන්නේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 1500කට 400කට ක්‍රිස්තු වර්ෂ නම් 1080 දී මේ ක්‍රිස්තු වර්ෂ 900 ගණන් වෙනකන් තිබුණේ අනුරාධපුර රාජධානිය. ඊට පස්සේ පඬුවස්සනුවරට ගියා අවුරුදු 26ක් විතර. විජයබාහු රජුව පඬුවස්සනුවර හිටියේ. ඊට පස්සේ දැඩිගම ඒ පැත්තේ රාජධානිය තිබුණේ. ඊට පස්සේ පොළොන්නරුවට රාජධානිය ගෙනාව. මේ පොළොන්නරු රාජධානි කාලේ හදාගත්ත ගාථාවක් තියෙනවා, ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්රක්කන්තු සාසනං තිරන්රක්කන්තු දේශනං තිරන්රක්කන්තු මම්පර. මේ ගාථාවේ තේරුම දැනගන්න. ආකාසට්ටාච බුම්මට්ටා කියන්නේ අහසේ බිමේ භූතය, පෙරේතය, දෙවි දේවතාව, රූපී බ්‍රහ්මයෝ අර ඕපපාතිකව අහසේ සතිසරණ පින් බලාපොරොත්තු වෙන අයට ආකාසට්ටාච බුම්මට්ටා. දේවානාගා මහිද්දිකා කිව්වේ අපි ඒ කාලේ හිටිය ගෝත්‍ර හතරක් තිබ්බා. දේව ගෝත්‍රය, නාග ගෝත්‍රය, මේ මිහිටලය රැක්ක ගෝත්‍ර දෙක යක්ෂ රාක්ෂ. මහිද්දිකා කිව්වේ මහිටලයේ මිහිද්දිකාගේ මිහිටලය රකින අය. යක්ෂ ගෝත්‍රිකයෝ රාක්ෂ ගෝත්‍රිකයෝ තමයි මිහිටලය ආරක්ෂා කරන්නේ. දේව ගෝත්‍රිකයෝ තමයි ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන ශස්ත්‍රයන් වශයෙන් සිටියේ. නාග ගෝත්‍රිකයෝ තමයි වෙළඳාම් කළේ, නාවික වැඩ කළේ, ඔය මේ මූදේ ඇවිද්දේ මාළු ඇල්ලුවේ වෙළඳාම් කළේ වික්කේ සිටුවරු වුණේ. ඒ ගෝත්‍ර හතර තමයි මේ ඥාතීන් අතීත. එතකොට දේවානාග මහිද්දිකා කියලා පින් දෙන්නේ ඥාතීන්ට. දැන් අද ඔගේ තේරුම දැනගෙන නෙමෙයි මේ කියන්නේ. ආකාශත්තාජ බොම්මට්ටා කියන්නේ ඒක හරි. ඒක ආශිසත්සන ඔය භූත පෙරේත දෙවි දේවතා බ්‍රහ්ම කොටස්. දේවානාග මහිද්දිකා කියන්නේ අපේ ඥාතීන් අතීතේ අපේ හිටිය අර ගෝත්‍ර හතරේ අතීත ඥාතීන් ලේ ඥාතීන්. ඒවටම ඒ සියලු දෙනාට පුඤ්ඤන්තං අනුමෝදිත. හැබැයි එතරයි කියන්නේ කැපකොට පින් අනුමෝදන් කරන්න. පුඤ්ඤන්තං අනුමෝදිතා ඊට පස්සේ තිරන් රැක්කන්තු ශාසනං දේශනං මම්පරං. අර අරගාතාවි කියනවා අර එත්තාවතාචම්මේහි සම්බදං සම්පදං සබ්බ සම්පත්. ඒ වගේම ඒ ගාථාවත් එක්ක කියන්න ඕන ඒ සියලුම සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා තුනන් අරක්ම කියන්න ඕන කියලා ඉවර වුණාට පස්සේ ඉදම් මේ ඥාති ඉනං හෝතු ඉදං වෝ ඥාති ඉනං හෝතු දෙකම කියන්න ඕන. ඉදම් මේ ඥාති කියන්නේ මගේ ඥාති. ඉදං වෝ ඥාති කියන්නේ වෙනත් ඥාතීන් වෙනත් අයගේ අය ඥාතීනු චින්නව පිම්බලා. ඒ සියලු දෙනාට අපි කැපකොට පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒක නිසා මේ ගාථාවක් කියනකොට මේකේ අර්ථය හරියට දැනගෙන කිව්වොත් පමණයි ඒ අයට අපිට දෙපැත්තටම යහපතක් වෙන්නේ. නිකන් ඔය ගීතිකාවක් හැටියට යාතිකාවක් හැටියට අර්ථයක් ධර්මයක් තේරුමක් නැතුව මොනතරම් ජීවිත කාලයට ගීතිකා ගැව්වත් වැඩක් වෙන්නේ නැහැ. හරයක් ඇත්තේ නැහැ. අර තුන් සිට පහදාගෙන කැපකොට පින්නෙන්නේ ද අර්ථය ටිකක් හරි දැනගෙන කළොත්. ඒකින්ද දැන් අපි ඔය ගාථා දහම් පාසල්වල බුද්ධාගම පොත්වල ළමින්ට උගන්වනවා. හැබැයි අර්ථය ධර්මයේ නිරුක්ති මොකද්ද කියලා කියන්න දන්නෙත් නැහැ, උගන්වන්න දන්නෙත් නැහැ, ඉගෙන ගන්නත් නැහැ. ඉතින් ඒක නිසා මේවා තමයි මේ දහම් පාසල්වල ඉගැන්විය යුත්තේ. හරියටම මේකෙන් දෙපැත්තටම යහපතක් වෙන විදිහ සම්බදං සම්පදං සම්බ සම්පatti වෙන්න ඕන.
වහන්සේ දීර්ඝායස
අවසරයි අරිහතුන් වහන්ස. අද දින දැන් පොඩ්ඩකට ඉස්සලා දේශනා කළ සූත්‍රයෙන් කායගත සූත්‍රයෙන් මට ගැටලුවක් තියෙනවා. 159 ඡේදයේ තියෙනවා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසුමාරද්දාය කියලා. ඒ වචනවල ධර්මාර්ථය
ඒ වචන තියෙන්නේ මේ කායගත සතිය ආසේවිතාය භාවිතාය. ආසේවිතාය කියන්නේ සේවනය කරන. මේක භාවිතයට ගන්නවා. බහුලීකතාය බහුලව භාවිතයට ගන්නකොට යානිකතාය ආනිකතාය කියන්නේ අර වැරදි දේ හිතෙන් කාමෙහි විවිච්ච පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච වෙනවා. ඊට පස්සේ අර උපාදානේ ඉවර වෙනවා. ආනිකතාය වත්තුකතා සුසමාරද්ධාය සුසමාරද්ධාය. ඒ කියන්නේ සිතේ පිරිසිදු බව ක්‍රමානුකූලව ඇති වෙනවා. ඒ වගේම පරිචිතාය. මේ අපි භාවිතයට ගන්න මේ මාර්ගය පිරිසිදු වෙනවා, පැහැදිනවා. ඒ අනුව නිවනට මගට උපකාර වන පියවර හතක් තමයි ඔතන තියෙන්නේ. කායික සහ මානසික වශයෙන් සචිත්ත පරියෝ දපණං වෙන පූර්ණ වශයෙන් සිත පිරිසිදු වෙන උපකාර වන පියවර හතක් පූර්ණේ වෙනවා කියන එක.
එහෙමයි ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. අවසරයි අරහතුන් වහන්සේ. අරහතුන් වහන්සේ දැන් අපට යම් වෙලාවක අර දේශසාගත රාගසාගත මෝහසාගත සිතුවිල්ලක් අපේ ආරම්මණයට එනකොට අපි ඒ සිතුවිල්ල ප්‍රහාණය කරලා අස් කළා, අයින් කළා, ඉවත් කළා, මේ පස්ස කරද්දී අපි ළඟ එතන වැඩෙන්නේ අර දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය වැඩෙන එක නේද නැති වෙලා යන්නේ?
දැන් වෙන්නේ සමුදය නිරෝධ කිරීම.
එහේ
කරන්නේ මොකද?
සමුදය
අපි තරහ ගත්තොත් සමුදය උපදිනවා.
එහේ
මෛත්‍රිය වැඩුවොත් තරහ ඉංගල සමුදය නිරෝධ වෙනවා.
එහේ
හද්ද රාගය හිතට ආවොත් සමුදය බිහි වෙනවා.
එහේ
රාගය ඉවත් කළා මේ නෙක්ඛම්ම කියන තත්වයට හිත පිරිසිදු කරගත්තොත් නිකාමලාභී වුණොත් සමුදය නිරෝධ කළා වෙනවා.
එහේ එතකොට ස්වාමීන් වහන්සේ මේ නිරෝධය දැන් අපි එතනදී මේ දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරලා නිරෝධ සත්‍ය නේද අපි අතුල් කරගන්නේ.
නමුත් එතන එතන තියෙන යදිදන් සබ්බ සංඛාර සමතු.
එහෙමයි.
නමුත් තාම මුල උදුරලා නැහැ.
නැහැ.
මුල උදුරන්න නම් නිබ්බිදා කියන తত্ত্বය Taman තුල
පත් කරගන්න.
දැන් මේ නිබ්බිදා කියන්නේ දැන් මේකේ විරුද්ධ වචනේ අර බැම්ම. බාන. බාන නිබ්බාන කරන්න ඕන. බාන තමයි බාන් තුනක් තියෙනවා. ඈඳුතු තුනක් තියෙනවා. තමන්ම හදාගත්ත නිර්මාණය කරගත්ත රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම තමයි අර තරහ එනකොට මේ බැම්ම රාග බැම්ම තමයි ද්වේෂ බැම්ම තමයි හැදෙන්නේ. අර රාග එනකොට රාග බැම්ම, ද්වේෂ එනකොට ද්වේෂ බැම්ම, මාන එනකොට
මෝහ බැම්ම.
මේ බැම්මි තුන තමයි අපි අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කළොත් ඩිකටම හදාගෙන යන. දැන් අපි අර ද්වේෂය එනකොටම මෛත්‍රිය ගත්තොත්, රාගය එනකොටම අසුභානුස්සතිය වැඩුවොත්, මානය එනකොටම මරණානුස්සතිය වැඩුවොත් අර බැම්ම තාවකාලිකව සමතයටපත් වෙනවා. යදිදන් සබ්බ සංඛාර සමතු. මේ සමතයටපත් වීම අර අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කළා නිච්ච සුඛාත් ඉවත් කරනකොටම නිබ්බිදානුපස්සී විහෙරති වෙනවා. නිබ්බිදානුපස්සී විහෙරති වීමත් සමගයි විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව. එතකොට අර නිබ්බිදානුපස්සනාව වුණොත් පමණයි මුල උදුරන්නට
පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ ඒ එතනදී මේ නිරෝධානුපස්සනාව කියලා අපි එතන
හඳුන්වන්නේ කොහොම නිරෝධාන?
මේ ආන
ඔක්කොම මේක තියෙන්නේ දැන් මෙත්තානුස්සතියත් නිරෝධානුපස්සනාවක්, අසුභානුස්සතියත් නිරෝධානුපස්සනාවක්, ඒ වගේම අනිච්ච දුක්ඛානාත්තානුපස්සනාවත් නිරෝධානුපස්සනාවත් නිබ්බිදානුපස්සනාවත් විරාගානුපස්සනාවත් ඒ ඔක්කොම එකතුව තමයි නිරෝධාන.
එතන සුවඤ්ඤස ආනගතිය නේද අපිට ඇතුල් වෙන්නේ?
ආනපාන දෙකම තියෙනවා.
දෙකම තියෙනවා.
ආන තිබුණොත් තරහ අයින් කළා මෛත්‍රිය ගත්තේ
නැහැ. නැත්තේ නැහැ.
රාගය අයින් කළා අසුභානුස්සතිය වැඩුවේ
නැහැ. දුක්ඛ සත්‍ය අයින් කළා මේ නිරෝධ සත්‍ය ඇතුල් කරගත්තා.
ඔව්. දැන් අපි සමුදය ඉවත් කරලා නිරෝධය අනුගමනය කරන්න ඕනේ. ඒ අනුව නිරෝධගාමිනී පටිපදාව දිගටම පුරන්න ඕනේ.
ස්වාමීන් වහන්සේ අවසරය ස්වාමීන් තව ප්‍රශ්නයක් තියෙනවා. මේ ගලේ තියෙනවා සෙල්ලිපියක් වගේ. ඒ සිව් බුදුවරුන් වැඩ සිටි තැන ස්වාමීන් වහන්සේ?
ඔව්. බුදුවරුන් සහ බුද්ධ ශ්‍රාවකයන් අරහතුන් වහන්සේලා වැඩ සිටිය තැන් මේ පොළවේ මේ බිමේ හැම තැනකම තියෙනවා අතීතේ අර මේක අපි දන්නා කාලේ අපිට හමු වුණු බුදුවරුන් සිකී පෙස්සබු විපස්සී කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සත්බුදුවරුන්ම මේ බිම්වල මේ තැන්වල ඇවිල්ලා හිටලා දේශනා කරලා තියෙනවා.
වහන්සේ දීර්ඝාසීව
දැන් තම එකක් කියන්න තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් අවුරුදු 79ක් වුණාම අවුරුදු අර බුද්ධත්වයට පත් වුණේ අවුරුදු 35ේදී 35 ඉඳන් අවුරුදු 21 23ක් විතර රජගහනුවර හිටියේ. මේ අද අම්පාරේ තියෙන රජගල තැන්න කියන ඒ සමංගල රජගල මේ වගේ ගල් ගුහාවල මේ මගධ රට මේ රජගහනුවර. මේ රජගහනුවර ඉඳලා ඊට පස්සේ සැවැත්නුවරට කොසල් රට සැවැත්නුවර රිටිගලට අද රිටිගල කියන තැන්ට ගියා. එතන ඊට අවුරුදු බුදුහාමුදුරන්ට අවුරුදු 79ක් වෙනකම්. 79 අවුරුද්දේ නැවත බුදුහාමුදුරුවෝ රජගලට වැඩම කරලා රජගල ඒ කාලේ තිබුණා ආරාම 28ක්. මේක මහා පරිනිබ්බාන සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ආරාම 28ක්. ඒ ආරාම 28ෙම හිටිය බුද්ධ ශ්‍රාවකයන්ව කැඳෙව්වා. කැඳවලා බුදුහාමුදුරුවෝ මේ පිරිනිවන් පාන්නට අවසාන ගමන ආරම්භ කරන බව ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා දැන් ඔය රජගල ඉඳන් ඒ කාලේ පාරවල් 4ක් තිබුණා. මේ සැවැත්නුවරින් එළියට යන්න දොරවල් 4ක් තිබුණා. දැන් අද නම් දැන් මහියංගණය පැත්තෙන් එන දොර පදී දොර. දැන් ඔය පදී තලාවේ තියෙනවා තැනක් පදී දොර. ඒ එක දොරක්. ඒ වගේම ලිච්ඡවීන් වට්ටීන් කොසඹෑරට ඉඳන් එනකොට ඉඟිණියාගල කිට්ටුව තියෙනවා ඔවා ගිරිය. ඒ කාලේ දොරට කිව්වේ ගිරිය. දොර කඩවලට කිව්වේ ගිරිය. දැන් අද වුණත් ඔය බින්ගිරිය ඉංගිරිය ගිරිය කියන්නේ දොර. ඒ සැවැත්නුවරට රටකට ඇතුල් වෙනකොට දොරකටක් තිබුණා ඔවා ගිරිය. ඊට පස්සේ මේ පැත්තෙන් මේ බදුල්ල බිබිල පැත්තෙන් සැවැත්නුවරට ඇතුල් වෙන්න තිබ්බේ ඔය රතුගලයි මුල්ලේගමයි අතර තිබුණා අර කඳු ගැටේ අස්සෙන් ඒ දොර. ඒකට ඒ කාලේ නමක් තිබුණා. අද ඒ නම භාවිතයේ නැහැ. නමුත් ඔය රතුගලයි නිල්ගල මේ මුල්ලේගමයි අතර ඒ දොර තිබුණා. අනික් දොර තිබුණේ මඩකලපුව පැත්තට. ඒක ඔය පුලුකුණාවට එහා පැත්තේ තිබුණ දොරක්. මේ විශාල නගරයක් අද කොළඹට වඩා ලොකු. දැන් කොහොම හරි පඩී දොර ඉඳන් ඔවාගිරියටම කිලෝමීටර් 30ක් 40ක් මේ නගරය තිබුණේ. ඒ රජගහනුවර ආරාම 28ෙම හිටපු සියලු දෙනාට බුදුහාමුදුරුවෝ දන්මලා දැනුම් දීලා ඊට පස්සේ ආරම්භ කළා. ආරම්භ කළේ මේ පැත්තට එන්න. අර පඩි දොරෙන් හෝ වාගිරියෙන් හෝ නෙමේ ආවේ, මේ මුල්ලේගම පැත්තේ තිබුණ දොරෙන් ඇවිල්ලා මේ නාගල හරහා මැදගමට ගියා. මැදගම ඉඳන් හැබැයි මොණරාගල පැත්තට නෙමේ දඹගල් දොඹගහවිල හරහා ගියා. කෝටි ග්‍රාම කිව්වේ අද කොඩයාන. අද තියෙන තැනක් කොඩයාන. තියෙනවද මොණරාගල එහෙම තැනක්? කෝටි ග්‍රාම කිව්වේ කොඩයාන්ට. කොඩයාමෙන් ගියා. ඊට පස්සේ මේ ලිච්ඡවීන් අලුත් නගරයක් හදලා අලුත් චෛත්‍යයක් හදලා තිබුණා දක්ෂිණගිරි මහවිහාරය. ඒක තමයි නීලගිරි සෑය ඔය ලාහුගලට එහා පැත්තේ මේ නීලගිරි සාය ගාවට ඇවිල්ලා එතන ඒ ධර්ම දේශනා කළා. එතෙන්දි දේශනා කරපු සියලු ධර්මය තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. එතන ඉඳලා ඊට පස්සේ ගංගවල් තුනක් හැඩෝය, උලන්දාවය, කුඹුගඟ එතර වෙලා විශාලා මහනුවරට ගියා. විශාලා මහනුවර වේසාලි. අද ඔය කැබිලිත්ත. කැබිලිත්ත කියන්නේ කැලේට බිලිගත්ත නගරය. කැලේට බිලිගත්ත ඒ විශාල මහනුවර. ඒ කාලේ තිබුණු මුළු යාල අභය භූමියම ඒ කාලේ එකම කුඹුරු යායක්, ධාන්‍යාගාරයක්. ඒ කැබිලිට බිලිගත්තා. එනිසා ඒක කැබිලිට වුණා. එතන බුදුහාමුදුරුව මාස තුනක් විතර හිටලා එතන තමාර අම්බලට්ටිකාවනේ ධර්ම දේශනා කළා ලිච්ඡවි රජතුමන්. ඊට පස්සේ කුඹු ගඟ දිගේ උඩට පාරක් තිබුණා බුත්තලට. ඒ කාලේ කිව්වේ බේලුව. කුඹු ගඟ දිගේ උඩට එනකොට බේලුව. බේලුව කියන්නේ බුත්තලාද. ඒ බේලුව ගාව අසර අදත් තියෙනවා බුදු ගල් වෙන. බුදු ගල් වෙන. බුදුන් උන්නේ තැන තමයි එතන. බුදු ගල් වෙනේ තමයි බුදුහාමුදුරුවෝ වස් වැසුවේ. අවසාන වස. බුදු ගල් වෙනේදී තමයි බේලුවේදී තමයි අර මාර්යාගේ ආරාධනයට අනුව අර ආයු සංස්කාර කළේ. අර ප්‍රකාශය කළේ. අර ආනන්ද හාමුදුරුවන්ට අවස්ථාවක් ලැබුණේ නැත්. ඊට පස්සේ මේ බේලුව ඉඳන් බුත්තලි ඉඳන් හඳපානගල ඇටිලි වැව හරහා හම්බෙගමුවට ගියා. ඒ ඇටිලි වැවයි හම්බෙගමුවයි අතරේ තමා අර චුන්දකම්මාර පුත්‍රයා අර අවසාන දානිය දුන්නේ. අදත් ඔය ඇටිලි වැවයි හම්බෙගමුවයි අතර තනි කළු ගලින් කරපු සියලු විහාරහරහම අක්කරයක පමණ අදත් කැලේ තියෙනවා. ඒ කොටසක් තියෙනවා හම්බෙලා තිබුණා. එතන අදත් ඒවා තියෙනවා. මේ හම්බෙගමුවට මෙහා අඩවය මේ නෑ ඒ පැත්ත නෙමෙයි. ඒ පැත්තේ නෙමෙයි. මේ මේ මෙහා මේ ළඟ මේ තනමල් විලට උඩින් යනකොට හම්බෙගමුවට උඩින් යන පාරක් තිබුණා ඒ කාලේ. ඒ කියන්නේ හඳපානගලින් අනිත් පැත්තට ගිහිල්ලා කුඩාවය තරණය කරලා එහා පැත්තට යන පාරක් තිබුණා. එතන තමයි ඒ චුන්දකම්මාර පුත්‍රයා අර අවසාන අර ඌරු හතු දානියක් සූකර මැද්දේ කිව්වේ ඌරු හත්තකින් හදපු දානයක් දුන්නා. ඒ ඌරු හත් දානය තමයි අවසාන ආරේ. ඊට පස්සේ දැන් අඩෝය වේලියෝය කියන තැනින් තමයි ඒ කාලේ කුක්කුටාන්දිය. ඒකෙන් තමයි එතර උනේ. එතෙන්දි තමයි අර බුදුහාමුදුරුවෝ දැන් යන්න බෑ. මේක බකල් ගන්න කරත්ත රෝද දෙකක් වගේ දැන් මේකය ගෙනියන්න බෑ කියලා. තුන්දි තමා කිව්වේ සිවුර බිම වරලා ඇනලා නිදාගත්තා, ඉඳගත්තා ටිකක් වෙන. ඊට පස්සේ එතනිනම් බුදුගලට කිසිම කන්දක් නැහැ. තැනිතලාව බුදුගලට ගිහිල්ලා ඒ බුදුගල ගල්ලෙනේදී තමා එතන සල්ගස් තිබුණ සාලවණියක්. ඒ සල්ගස් අතර ගල්ලෙනේ තමා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ. මේක තමා නියම පරම සත්‍ය.
අවසරයි අරහතුන් වහන්ස, මම මේ පාර තමයි පළවෙනි වතාවට මේ වැඩසටහන ගිහුනේ. මට ඔබතුමාගෙන් දැනගන්න ඕනේ පරතෝ ഘോഷිත ප්‍රත්‍යය යන කුමක්ද, මේ වෙන විට අපිට ඒක ලැබී තිබෙනවාද කියලා දැනගන්න කැමතියි.
ඔව්, පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියන්නේ ආර්ය ශ්‍රාවකයෙකුගේ මගබල ලැබූ ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි සතර ඵලයෙන් එකකට හෝ පත් වූ කෙනෙකුට තවත් කෙනෙකුට කළු නසන ධර්මය කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කෙලෙස් නසන ධර්මය කියා දෙන්න පුළුවන් නම් කියනවා නම් දේශනා කරනවා නම් මාර්ගය කෙලෙස් නසන්න නික්ලේශී තත්වයටපත් වෙන්නට පාරමාර්ගය පිළිවෙත කියනවා නම් ඒක කල්යාණ ධර්මයක් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන. ඒ නිසා දැන් කල්යාණ මිත්‍ර සම්පත්තියත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් දෙකම තියෙන්න ඕන. එහෙමනම් පරතෝ ഘോഷක ප්‍රත්‍ය. දැන් මේක අභිමුඛව ලැබෙන්න ඕන. සජීවීව ලැබෙන්න ඕන. දැන් මේ ඉදිරියේ ඉන්න සියලු දෙනාට සජීවීව ඒ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙනවා. හැබැයි දැන් මෙතන දේශනා කරන ධර්මය සීඩී පටියක් හැටියට හෝ ඉන්ටර්නෙට් එකට එක්ක රේඩියෝ එකට ගුවන් විදුලියට දැම්මහම ඒ රේඩියෝ එක ගුවන් විදුලියේ රූපවාහිනියේ ඉන්ටර්නෙට් එකේ සීඩී පැටි අහන අයට ලැබෙන්නේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය නෙමේ සුතමයේ ඥාන දෙකක්. සුතමයේ ඥානය හොඳයි, හැබැයි පරතෝ ഘോഷක ප්‍රත්‍ය ඊට වැඩිය වෙනස්. පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබුණේ නැත්නම් අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න අවශ්‍ය ශක්තියක් ලැබෙන්නේ නැහැ. මේක පිටකෝපදේශය කියන පොතේ ත්‍රිපිටකේ පැහැදිලිව තියෙනවා. පරතෝ ഘോഷක ප්‍රත්‍ය මගඵල ලබන්නට තවත් මගඵල ලැබූ කෙනෙකුගේ කටහඬින් අභිමුඛව ලබා ගන්න ඕනේ. හැබැයි ඒ අභිමුඛව ලබා ගත්තට පස්සේ ඒ දිදී පටිය නැවත නැවත ඇහුවාම නැවත සුතමේ ඥානය සුසුතං බෞසුතං සුතතර වෙලා ඒ අනුව විචිතා පරිචිතා මනසිකර උටා වෙන්න පුළුවන්. එක මාර්ගයට උපකාර වෙනවා. එනිසා පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබන්න බෑ අනුමානෙන් ධර්මයේ දේශනා කරන මගඵල නොලැබූ පෘථග්ජන පුද්ගලයෙක්ගෙන් දේශකයෙකුගෙන්. එකයි වෙනස.
රහතන් වහන්සේ දෙපා නැද්ද අවසරයි. මම මේ කෙටියෙන් කෙටියෙන් ප්‍රශ්න ටිකක් අහන්නම්. වේසට වක්නොත් මට අවසරයි. සමාව අයදිනවා. බිම්බිසාර රජුගේ ඥාති පිරිසක් මිය ඇදිලා අවුරුදු ගාණක් ප්‍රේතලෝක ඉඳලා බුදුරජාණන් වහන්සේ වැඩෙන කාලේ දානයක් දීලා පින් දුන්නා ලු පින් ලැබුණලු ඒක සත්‍යද දන්නේ?
ඒක සාහෘතික ඇත්ත. දැන් මේක ඇත්ත වශයෙන් මේ තිරෝ කුඩ සූත්‍රය කියලා සූත්‍රයක් ත්‍රිපිටකේ තියෙනවා. මේක දැන් මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මහියංගණයට ඇවිල්ලා ඊට පස්සේ මේ බිම්බිසාර රජුගේ මාලිගාවට ආවා පොරොන්දුවක් ඉටු කරන්න. පොරොන්දුව මොකද? බෝසත් කාලේ මේ බෝසත්තුමා මේ මගධ රාජ්‍යයේ යම් යම් ආකාරයට සැරිසරනකොට ඒ කාලේ දුතාංග රකිමින් ධර්මය හොයමින් මගධ රටට ආවා. ඒ මගධ රාජ්‍යයට ආපු අවස්ථාවක බිම්බිසාර රජු ඒ ශාක්‍ය කුලයෙන් මේ යෝගාවචරයේ හැටියට මේ බුදු බවට පත් වෙන්න මග පහවෙන අය බුම්බිසාර රජුගා ඔබ වහන්සේට මග මේ ධර්මයේ ලැබුණොත් මටත් මේ ධර්මය ඇවිල්ලා දේශනා කරන්න කියන්න කියා දෙන්න මේ පාර කියන ඉල්ලීමක් කරලා තිබුණා බෝසත් කාලේ. ඒ අනුව බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඉසිම් බැස්සගලට ගිහිල්ලා ඉසිපතනාරාමේ ධර්මය දේශනා කළ පස්වක මහණුන්ට නැවත උරුවෙල ඒ බෝසත් බුද්ධත්වයට පත් වූ තැනට ඇවිල්ලා ගයා කාශ්‍යප නදී කාශ්‍යප ජටිල කාශ්‍යප මේ අයට ධර්ම දේශනා කළා. ඊට පස්සේ මහියංගණයට ඇවිල්ලා අර යක්ෂ ගෝත්‍රිකයන්ට ධර්මයේ සිරි දෙස්ම දේශනා කරලා ඊළඟට ආවේ මගධ රාජ්‍යයට බිම්බිසාර රජුවන්ගේ රටට ඇවිල්ලා බිම්බිසාර රජුව එතන මේ රජගල කියන තැන අද රජගල තියෙන තැන සැවැත්නු මේ රජගහනුවර කෙරවලක තිබුණු කඳු ගැටයක බුදුහාමුදුරන්ට ආරාමයක් හදලා දුන්න. මේ ආරාමයේ වැඩවාසය කරනකොට තමයි බුදුහාමුදුරන්ට දානෙට ආරාධනා කළා බිම්බිසාර රජු. බුදුහාමුදුරුව දානෙට වැඩම කළා. වැඩම කළාට අර බුදුහාමුදුරුව හිතාමතාම මේ පින් දුන්නේ නැහැ. ඒක හිතාමතාම කළ දෙයක්. ඊට පස්සේ ඒ පින් නොදුන්න නිසා බිම්බිසාර රජුරුවන්ගේ අතීත ඥාතීන් එදා රාත්‍රියේ නොයෙකුත් ආකාරයෙන් මේ පින්කමක් කළා, පින් දුන්නේ නැහැ. ඒ නිසා මේක අර හොල්මන් වගේ සීනයක් වගේ නොයෙකුත් රාත්‍රී නිදා ගන්න නිින්දට යන්න බැරි තත්ත්වයක් මතුවුණා. පහුවදාම බිම්බිසාර රජුරුව බුදුහාමුදුරුව හම්බ වෙන්න ගිහිල්ලා මේක ප්‍රකාශ කළා. බුදුහාමුදුරුව මේක පෙන්වා දෙන්න චේතනාවෙන්මයි මේක කළේ. ඊට පස්සේ බුදුහාමුදුරුව කිව්වා ඔබගේ ඥාතීන්ට විශේෂයෙන්ම මේ වගේ දේවල් පූජා කරලා පින් දෙන්නට, කැපකොට පින් දෙන්නට. උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති යතාවාරී වහාපූරා පරිපූරෙන්තු සාගර. මේක උන්න මේව උදකං වට්ටං. උන්න මේව උදකං වට්ටං කියන්නේ උඩයිනං වට්ටින වක්කරන වතුර අර යටට වැක්කිරෙන්නසේ තුන්සිට පහදාගෙන මෙන්න මේ ආකාරයට කැපකොට පේතානං උපකප්පති. කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන්නට පින් දෙන්න, පින් පවරන්න ඕන කියන දේ. ඒ කියන්නේ ඊගාව දවසේ නැවත දවසක් දෙකක් හෝ පස්සේ බිම්බිසාර රජුව නැවත බුදුහාමුදුරන්ට ආරාධනා කළා ඒ නියම නිවැරදි ක්‍රමයට දානයක් දීලා ඒ සියලු පරදත් උපජීවීන්ට ඥාතීන්ට කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන්නට, පින කුසලයක් බවට පත් කරගන්නටත් තිරෝගුඩ්ඩ සූත්‍රයේ තියෙන ක්‍රමයට බුදුහාමුදුරුව පින් දුන්නා, පින් පැවරුවා, පින් අනුමෝදන් කළා. ඒ අනුව බිම්බිසාර රජුව අර සංසාර ණයගන දිනුවේ මිදී නිදහස් වුණා. ධර්ම ශ්‍රවණය කරලා බිම්බිසාර රජුව සෝතාපට්ටි ඵලයටත් පත් වුණා.
ඊළඟට ඒ ඥාතින්ට පින් අනුමෝදන් කරනවා. ඒගොල්ල බඩගින්නේ හිටියා නම් ඒ වෙලාවේ ඒ ආහාර ටිකක් බෙදලා දුන්නොත් ඒගොල්ලන්ට සුවඳෙන් හරි ඒක භෝජනේ ගන්න පුළුවන්ද?
දැන් මෙහෙමයි, කැපකොට දුන්නේ නැත්නම් ප්‍රේතයන්ට මේ ඕනෑවෙන්නේ වගන්න බෑ. එහෙනම් ඉතින් මේ අපි දැන් මේ කැම්මේසක් කරියම අපේ ප්‍රේතෝ ඇහිලා ගන්නවද? එහෙම ප්‍රේතයන්ට ගන්නත් අයිතියක් කැපකොට දුන්නොත්.
මගෙන් ආහාර පිඟානය බෙදලා පැත්තකින් තිබ්බොත් ඒකට ඕලන්ට ගන්න කැම වශයෙන් ගන්න පුළුවන්
නෑ. ඒගොල්ලෝ සමහර විට නෑ, ඒගොල්ලන්ට ඒකෙන් අර මේ අබ්බ කරන්න බෑ. ඒක ඒ ගන්ධේ උරා බොන්නත් බෑ. හැබැයි අපි කැපකොට දුන්නොත් පැවරුවොත් ඒ අයට ගන්න පුළුවන්. මේ ආහාර නෙමෙයි අපි පේත භූත කොටසට කැපකොට දිය යුත්තේ පින්. හේතුව දැන් කෙනෙකුට ආහාරයක් දුන්නාම තාවකාලිකව බඩ පිරෙනවා. තව පැයකින් ආයි බඩ කිනි. නමුත් අපි මේ තිරෝගුඩ්ඩ සූත්‍රයේ තියෙන්නේ පින්දීලා පින්පවරලා පින් අනුමෝදන් කරලා ඒ අය අර අසරණානාථ තත්ත්වයෙන් මුදවා නිදහස් කරන්න කැපකොට පින්දීම. එතකොට ඒ පරදත්ත උපජීවීන්ට පින්කමක් කරගන්න බැරුවයි අසරණානාථ වෙලා තියෙන්නේ. ඒ නිසා අපෙන් ඒ පරදත්ත උපජීවී ඥාතීන් බලාපොරොත්තු වෙන්නේ ආහාර දාණයට වඩා මේ පින් පින් පවරන්. ඒ නිසා පින් පැවරුවොත් ඒ අය අපි මුදවා නිදහස් කරනවා. ආහාර විතරක් දුන්නොත් වෙන්නේ ඒ තාවකාලික එයට තාවකාලික බඩගින්න නැති වෙන්න පුළුවන්. ඒකෙන් වැඩක් වෙන්න. ඒක ඒ අය මුදවා නිදහස් කිරීමක් නෙමෙයි. ඒ නිසා අපි ඒ ඥාතීන්ට ඥාති ධර්මයේ ඉටු කරනවා කියන්නේ ආහාර දෙන එක නෙමෙයි. අම්මට තාත්තට වුණත් ආහාර දෙන එක හොඳයි, වරදක් නැහැ. නමුත් ඥාති ධර්මයේ ඉටු කරනවා කියන්නේ මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට මනුස්සයෙන්ට නම්. ඒ වගේම පරදත්ත උපජීවීන්ට නම් අපි කැපකොට පින් ලබා දී ඒ අය මුදවා ඒ අසරණානාථ තත්ත්වයෙන් මුදවා යම් යහපත් තත්ත්වයකට පත් කරන්න අපිට පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට පුළුවන්. ඒකටයි අපි පින් දිය යුත්තේ පරදත්ත උපජීවීන් බලාපොරොත්තු වෙන්නේ බොහෝ අය පින්. එයාට කරගන්න බැරි දේ පින්.
සමහර පලාත්වල බෞද්ධ ගෙවල් වල මම දැකලා තියෙනවා හාඳුරන් වහන්සේට දාන්න වැඩියන් පස්සේ දානි සාංගිකව පූජා කරනවා. හැබැයි හාඳුල වළඳන්නේ නැහැ. වළඳන්න ඉස්සෙල්ලා අර ඒ මියගේ ඥාතීන්ට ආහාර වශයෙන් වෙන් කළා, පැන්වක් කළා, පැන් වඩන ඒ අවස්ථාව. එතකොට හාඳුල වළඳන්න ඉස්සෙල්ලා අරගොල්ල වෙනදුත් ආයි බිම්බිසාර ඥාතීන්ට වගේ වෙයි නේද?
ඒක හරි නෑ. ඒක වැරදි ක්‍රමයක්. ඉතින් ඒක නිසා
ඒක අපි බෞද්ධය දැනගන්නේ නෑ.
ඔව්. මේ අර පෙරේත කොටුවක් තියෙන එක ඒක දැන් අපි දැන් මේ සදහසිතින් මේ දානියක් දුන්නාම සාමීන් වහන්සේලාට සාමීන් වහන්සේලා පළමු කොටම වළඳන්න ඕන. ඊට පස්සේ මේ වළඳලා වළඳන්න ඉස්සෙල්ලා අර ප්‍රාණ ඥාතීන්ට පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න ඕන. එතකොට කෑම ඉස් අර කෑම කටක් කන්න ඉස්සෙල්ලා කෑම ටිකක් දෙන එක නෙමෙයි කරන්න ඕන. කෑම කටක් කන්න ඉස්සෙල්ලා පටිසංකාය යෝනිසෝ මනසිකාරයෙන් ඒ අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන්. දැන් අද ඒ වෙනුවට කරන්නේ අර කෑම මිටක් අර පැත්තට දාන. ඒක නෙමෙයි කරන්න ඕන. කෑම කටක් වළඳන්න ඉස්සෙල්ලා අර ඥාතීන්ට අර දානීය පිරිනමු අයගේ ගෙන් පින් බලාපොරොත්තු වෙන සියලුම දෙනාව පින් දීලා පින් පවරලා මුදවා නිදහස් කරලා දානෙ වළඳීමයි අවශ්‍ය.
එතකොට මේ සතර මහා සතිපට්ඨාන සූත්‍රයේ කායගත සූත්‍රයේ ආනපාන සතිය එක විදිහටම වඩාගෙන යනවා.
ඔව්.
ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන්න ඉස්සලා යම් පිරිසක් ආස්වාස පස්වාස තුල හිත පිහිටුවාගෙන ධ්‍යාන කරා ගියා.
ඕ ඒ අනාර්ය ඥාන. දැන් මේ කායගත සති සූත්‍රයේ දේශනා කළේ අර වායෝ කසිනිය හෝ වෙනත් කසිනියකින් ප්‍රාණයාම විදියට අනාර්ය ඥානයක් ලැබූ අයට. එයාට පළපුරුද්දක් තියෙනවා ඥාන ලැබලා. හැබැයි ලැබුව ඥානය අනාර්ය. ඒ නිසා ඒ අනාර්ය ඥානය ලැබුවේ අර කසින පිරියම් කිරීමකින්. දැන් මේ කායගත සති සූත්‍රය කියන්නේ ඒත් ආනපාන කිරීමක්මයි. එතෙන්දි කරන්නේ අර හුලං හැදීම පිටිකිරීම බඩ පිම්බීම හැකිලීම හෝ පඨවි කසින තේජෝ කසින නෙමෙයි. එතෙන්දි කරන්නේ තරහ කපුලාවට තරහ පාන කළ මෛත්‍රී ආන කිරීම. රාගයක් ආපු වෙලාවට අසුභානුස්සතිය වඩලා ආනපාන. මානයක් මෝහයක් ආව වෙලාවට අනිච්ච දුක්ඛ අනාත්ත ආනපාන කිරීම. ඒක ආර්ය ආනපාන සති සමා මේක සති සමාධි භාවන අරක ආනපාන ප්‍රාණයාම ඒක ප්‍රාණයාම ඒක සති නෑ.
එතන අනාර්ය භාවනාව කරගෙන ගිහින් පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යානට ආවා හෝ ඒ ඇයිට බැරිකමක් නැද්ද අතීතයේ ගත කළ ජීවිත බලන්න?
බෑ. පුබ්බේ නිවාස අනුස්සති නෑ. එකම එකක් තුන් කල් දක්නා. ඒ කියන්නේ ගිය කාලේ එක එකක් බලන්න පුළුවන් අනාගතේ යන දෙනත් බලන්න. ඒකනේ අර අසිත දවස ඇඬුවේ. අර අතීත දවස hina වෙලා ඇඬුවේ මොකද? තුන් කල් දක්නා නුවර තියෙනවා. හැබැයි පුබ්බේ නිවාස අනුස්සති ඥානය නෑ. ඒක ආර්ය භාවනාවෙන් ඒක කරන්න බෑ. පුළුවන් වෙන්නේ අභිඥාවලින් නෙමේ. එතන ත්‍රිවිද්‍යා ඥාන කියන පුබ්බේ නිවාසානුස්සති ඥානය කිසිම අභිඥාලාභියෙකුට අනාර්ය ධ්‍යානලාභියෙකුට අෂ්ටාභිඥාලාභියෙකුටවත් පුබ්බේ නිවාසානුස්සති ඥානය චුතූපපාද ඥානය ආසවක්ඛේ ඥානය ලැබෙන්නේ නැහැ. ඒ තුන ත්‍රිවිද්‍යා ඥාන අරහත්ත්වයට පත්වෙන්නට උපකාරක ගැඹුරු ඥාන තුනක් ත්‍රිවිද්‍යා ඥාන.
යන් සූත්‍රවල තියෙනවා පරිවර්තන වැරද්දක් දන්නේ නැහැ. ඒ හතරවෙනි ධ්‍යානෙ ගියන් පස්සේ පෙරගත කළ ජීවිත 100ක් හෝ 200ක් හෝ ලක්ෂයක් හෝ බලන්න
ඒක බලන්න බෑ. ඒක මුබ්බේ නිවාස අනුස්සති ඥානෙ ලැබුණොත් විතරයි පුළුවන්.
එතකොට දැන් බුදුන් වහන්සේ බොහෝ පිරිස ධර්ම දේශනා කරනවා. එතකොට මේ ඔය ආර්ය භාවනාවේ ගිහිල්ලා ඒ අය හතරවෙනි ධ්‍යානෙට ආවන් පස්සේ කල්ප ඔය සංවට් විවට ඈතට බලනවා.
දැන් බුදුහාමුදුරුව දේශනා කරපු ඒකායන මාර්ගයේ තියෙන්නේ ධ්‍යාන හරහා යන පාරක් නෙමෙයි. නමුත් යම් කිසි කෙනෙක් අඩ වුණත් අර අනාර්ය ධ්‍යාන ලැබලා පුරුද්දක් තියෙනවා නම් දැන් නියම නිවැරදි ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට ඒ පුද්ගලයාට හරි මඟට වැටෙනවා. ආර්ය භාවනාව ආර්ය ආනපාන ආනපාන සති සමාධි භාවනාව සති කියන වචනේ තමා වැදගත්. සති කියන්නේ හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා කටයුතු කරන. එහෙම නැත්නම් අසති. එහෙම නැත්නම් ඒක අසති. සති නෑ අසති.
එතකොට ආර්ය භාවනාව කළා කියලා ධ්‍යානට ආවොත් ඒකේන ආපව සසට වැටලා ඉරිමක් ඇති
වෙනවා. ආර්ය භාවනන අර හරිමග ගියොත් ඒකනි කිව්වේ අර මායාවේ උතාරයට අහුනොත් විතරක් යන්න බෑ. අර මේක නිවැරදිවම හැබැයි අර පුරුද්ද නිසා යම් යම් අය අර මේක කළත් අර අනාර්ය ධානයටම ගියා. ඒකනේ අර කායගත සත්‍ය සූත්‍රයේ තියෙන මායාවේ අර අභාවිතෝ අභෞලීකතෝ මාරෝ උදාරන් ලැබති. තස්ස. එතෙන්ද අහුනොත් සතර අපායට නෙමෙයි යන්නේ සතර අසඤ්ඤතලේ. සතර අසඤ්ඤතලේ. ඒකයි වෙනස. ඉතින් ඒක නිසා මේ නිතරම අපි සති භාවනාවක් සතර සතිපට්ඨානය පූර්ණ වෙන සති භාවනාවක් දැනගෙනම වැඩිය යුතුයි. නෑ අරහත් ඵලයටපත් වෙන්න ඔව් අරහත් මාර්ගයේදී අරහත් ඵලයටපත් වෙන්න ත්‍රිවිද්‍යා ඥාන පූර්ණ වෙනවා. දැන් අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වීමේදී ආසවක්ඛ්‍යා ඥානය ලැබෙනවා. හැබැයි අර පාරේ නෙමෙයි වෙන පාරක.
සදා වන්දනීය වූ පූජනීය වූ රහතුන් වහන්සේ, මගේ ප්‍රශ්නය ඊයේ දවසේ මංගිතන්නේ පෙරිය දවස අද දවසේ මේ මාර්යා ගැන හොඳ දැනුමක් ලබා දුන්නා අපේ කලින් ධර්මස්ත්‍රමණේ කර ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව මාර්යා ගැන පෙන්නුවා. නමුත් ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා මාර්යෝ 10 දෙනෙක් ගැන. ඒ 10 දෙනා
ඒක ඇත්ත දස බිම්බර මාර සෙනග ඉන්නවා.
ඒ
අහන්නේ ඒකද?
ඒ දස බිම්බර මාර සේනාව කියන්නේ කවුද?
දැන් ඔය මහත්තයා ඔය මහත්තයාගේ කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා උපාදානය කරගන්නවා පස්මරුන්. ඊට පස්සේ මගේ කියලා මගේ දරුව මගේ ඉඩම් ගෙවල් දොරවල් යාන වාහන සල්ලි මුදල් ඒවා බාහිරයි. ඒවත් තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ මම කියලා ගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන පහයි අර මගේ කියලා ගත්ත බාහිර පහයි එකතු කළාම ඔය 10න් තමයි බිම්බර වෙන්නේ මාර සෙනග හැදින්නේ. දස බිම්බර මාර සෙනග ඒවයි.
ස්වාමීනාසේ අවසරයි.
උපාදානය කරගත්තොත් විතරයි දස බිම්බර මාර සෙනග වෙන්නේ. උපාදානය අත්තරගත්තට උපාදානය අත්නල මොහොතේම අර මාර්යාගේ උතාරයෙන් මාර්යාගේ ආරම්මණයෙන් මිදී නිදහස් වෙනවා. සම්බූපදි පටි නිස්සග්ග උන හැටිය.
අවසරයි ස්වාමීනාසේ. මම අහලා තියෙන විදිහට කාමාතේ පටමාසේනා ဒုတိය ආරති උච්චිතී තතියා කුප්පි පාසාතේ චතුන්නම් තන්නා ඒ විදිහට අහලා තියෙනවා. ඒ 10 දෙනා මෙතන විස්තර වෙන්නේ නැද්ද?
මේක අටුවාවේ එකක් නම් ඒක මං අහලා නැහැ, මං දන්නෙත් නැහැ. අටුවාවේ තියෙන එකක් තමයි ඔය මහත්යෝ කියවන්නේ මට පේන හැටියට. ත්‍රිපිටකයේ තියෙනවා නම් සූත්‍ර ධර්මයක ඒක මම බාර ගන්නවා පිළිගන්නවා. ඒකද බුද්ධ දේශනාවක්. අටුවාව අඩ තියෙන අටුවාව බුද්ධ දේශනාවක් නොවේ. ඒවා පස්සේ කාලෙක ලියපු යම් යම් පෘථග්ජන පුද්ගලයෝ ලියපු ඒවත් ඕවා නොයෙකුත් ආකාරයට වැරදියට විග්‍රහ කරලා
තියෙනවා. අවසරයි
කියවන්න තියෙන්නේ උගන්නන්න ඉගෙන ගන්න තියෙන්නේ ඔක්කොම අටුවා ටීකා ටිප්පණි මිසක ත්‍රිපිටකයේ අද මිනිස්සු භාවිතයට ගන්න කොහෙවත් භාවිතා කරන්නේ නිවැරදි ත්‍රිපිටකය. එක්ක පරිවර්තනය උගන්නන්නේ එක්ක අටුවා ටීකා ටිප්පණි විසුද්ධි මාර්ගයේ සමන්ත භාෂා අධිකාව ඇතු ඒ පොත් තමයි ගුරු කොට ගරු කොට බොහෝ අය පොත් ලියලා තියෙන්නේ. ඒවා බුද්ධ දේශනාව නෙමෙයි, ඒවා පරියාප්ති ශාසනය නෙමෙයි, ඒවා නිමන් මගට උපකාර වෙන ඒවා නෙමෙයි.
ඒ කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ, මගේ දෙවෙනි ප්‍රශ්නේ අපි මේ බෞද්ධ වශයෙන් ඉන්න හැම කෙනෙක්ම මට වයස අවුරුදු 78ක් වෙනවා. මේතෙක් මේ මලගිය ඥාතීන් පින් දීම අනිවාර්යෙන් අපේ බෞද්ධාගමකාරෝ විශේෂයෙන් බොහොම සැලකිලිමත් ගරු විදිහට කරන දෙයක් තමයි. දහස් ගණන් වියදම් කළා කරනවා මලගේ ඥාතීන් පින් දීම.
නමුත් පින් දෙන්නේ නැහැ.
නමුත් පින් දෙන්න නැති හේතුව දැන් ඔය ඔබ වහන්සේ දේශනා කරපු හැටිය තිරෝකුඩු සූත්‍රයේ මම නම් ඇහිලා තියෙන්නේ ඒක එක ගාථාවක් තමයි ස්වාමීන් වහන්සේලාටින් කියන්නේ. මම මගේ ප්‍රශ්නයක් තියෙන්නේ මේ තිරෝකුඩු සූත්‍රයේ සම්පූර්ණයෙන්ම කියවෙලාම පින් දෙන්න ඕනද එහෙම නැතුව?
නෑ නෑ, තිරෝකුඩු සූත්‍රයේ තියෙන්නේ ඒ ක්‍රමය විතරයි. ක්‍රමය තමයි ඒ මලගිය නාටීන්ට තුන්සිත පහදාගෙන කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන්නට තමන් කරපු සියලු පින් ඒ ප්‍රාණකාරීන්ට ඥාතීන්ට කැපකොට පින් දෙන්න ඕන. අවශ්‍ය පළවෙනි එක තුන්සිත පහදින්න ඕන. රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව පින් දෙන්න ඕන. දෙවෙනි එක කැපකොට පින් දෙන්න ඕන. තුන්වෙනි එක මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවෙන් ඒ අසරණ අනාථ තත්වයෙන් ඒ අය මුදවා නිදහස් කරන්න පින් දෙන්න ඕන. ඒ තුන තේරුම් අරගෙන පින් දුන්නොත් ඒ අයට පින් ලැබෙනවා. ඒ මිසක ඒ තුන තේරුම් නොගත්තොත් දැන් කෙනෙක් මැරුණාම අනේ මගේ අම්මම වෙලාම ඉපදෙන්න මේ පින ලැබේවා කිව්වොත් රාගයයි මෝහයයි. පින ලැබෙන්නේ නැහැ. පිනෙන් උපාදානයක් කරගත්තු. තුන්සිත පිරිසිදු නැහැ අපිරිසිදු. ඒ වගේම කැපකොට පින් නොදුන්නොත් මුදවා නිදහස් නොකළොත් ඒකෙනුත් වැඩක් වෙන්නේ නැහැ.
අවසරයි. කර්මස්ථාන යනු කුමක්ද පහදා දෙන්න.
දැන් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ඔය මහත්තයා හිතන්නේ මොකද්ද කර්මස්ථාන කියන්නේ? මොකද්ද ඔය මහත්තයා අදහස් කළේ?
මම නම් අදහස් කළ විදිහට වහන්සේ මේ ධර්ම මණ්ඩපයට වැඩපිළිවෙලා ඉඳලා අපිට කමඨහනක් තමයි දෙන්නේ.
දැන් මේකේ මාගදී භාෂාවේ වචන තුනක් තියෙනවා. කම්ම උට්ටාන ආචාර්ය කියන්නේ කම්මස්ථාන ආචාර්ය කියන්නේ කම්ම උට්ටාන ආචාර්ය. කම්ම කියන්නේ පාපකම්ම පුඤ්ඤකම්ම අකුසලකම්ම තුනම කම්ම. උට්ටාන කියන්නේ මුලින් උදුරා දමන. උට්ටාන කියන්නේ මාගදී භාෂාවේ මුලින් මුල් උදුරා දාන්න ඕන. පාප කර්මවල අකුසල කර්මවල පුණ්‍ය කර්මවල මුලින් උදුරා දාන්න ඕන. එතකොට පින්කම් ඉතුරු වුණොත් පව්කම් ඉතුරු වුණොත් අකුසල කර්ම ඉතුරු වුණොත් එතන නැහැ. ඒ නිසා යම් කිසි විදිහට කම්මක් කය වෙන්න ඕන. කම්ම අන්ත වෙන්න ඕන. කම්ම අන්ත. දැන් ඔය සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? දැන් කර්මාන්ත හැටියට යහපත් කර්මාන්ත හැටියට පරිවර්තනය කරගෙන තියෙනවා. කම්ම අන්ත කරනවා කියන්නේ සහ මුලින්ම අර පුණ්‍ය කර්ම පාප කර්ම අකුසල කර්ම සියලු දේ හිතින් උදුරා අස් කිරීම කම්මාන්ත. කම්මට්ටාන කියන්නේ ඔය කම්ම කොටස් තුනම පුණ්‍ය පාප පහිනස්ස කිරීමයි. ඒ නිසා ශේෂයක් හරි පින්කමක් පුණ්‍ය කර්මයක් ඉතුරු වුණොත් ආයි ඉපදිනවා. පව්කමක් ඉපදුනොත් ඉතුරු වුණොත් ආයි ඉපදිනවා. අකුසලයක් ඉතුරු වුණොත් ආයි ඉපදිනවා. ඒ නිසා මේ කම්ම උට්ටාන ආචාරිය කියන්නේ කම්ම උදුරා දමන ක්‍රමය. කම්ම උදුරා දාන්න තියෙන බුදුහාමුදුරුවන්ගේ අනුස්සති 10ක්ම කර්මස්ථාන හැටියට දේශනා කළා පින්නා දුන්නා. අනුස්සති 10ෙම ආනපාන සති වැඩිනවා, සතර සතිපට්ඨාන වැඩිනවා. හොඳයි.
නමස්කාර වේ.
අවසරයි රතුන් වහන්ස, චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රජානාත් යථා භූතම් ප්‍රජානාති කියන තත්ත්වයෙන් දැනගත්ත කෙනෙක් අනිසිතෝච විරති නතකින්චි ලෝකේ උපාදීති කියලා වඩනකොට චතුරාර්යක්කාත් ඒ අතරෙම වැඩිනවද? සමත විපස්සනා වශයෙන්
දැන් මෙහෙමයි. ආනපාන සති සමාධිය චතුරාර්යක්කා හැටියට මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති හැටියට මේ පූර්ණය කරලා ආසේවිතායි භාවිතායි බහුලී කතාය කරලා හිත ඒ සඳහා පුරුදු කරගෙන පුහුණු කරගෙන පදම් කරගත්ත පුද්ගලයෙකුට අර ද්වේෂයක් එනකොටම මෙත්තානුස්සතිය නොවඩා අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති සිහිපත් කළොත් අර කර්මස්ථාන හතරම වැඩි. ඒ වගේම රාගයක් එනකොටත් අර හැබැයි හිත පුරුදු කළ පුහුණු කළ ඒ සඳහා පදම් කරගන්න. ඒ පදම් කරගත්තට පස්සේ අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති තේරුම් ගත්තනම් භාවිතා කරනම් මෙනෙහි කරානම් හයියෙන් කියවනීමක් නෙමෙයි. ඒ නිසා ඒ තරහත් අනිසිතෝච විහෙරති, ඒ රාගයත් අනිසිතෝච, අර නිත්‍ය සුඛාත්ත භවත් අනිසිතෝච විහෙරති නච කිංච ලෝකේ උපාදී. මේ උපාදානය කරගන්නෙම ප්‍රිය දේට ඇලීමෙන්, අප්‍රිය දේට ගැටීමෙන්, ප්‍රිය අප්‍රිය අතර මැනීමෙන්. ඒ නිසා අර සම්බූපදී පජහති කරනකොට අර අනිසිතෝච විහෙරති නච කිංච ලෝකේ උපාදී කියන එක යථාපරිදි තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඒක පුරුදු කරලා පුහුණු කරලා හිත පදම්මු කෙනෙකුට ඒක අර යානි කතාවේ වත්තු කතාවේ සුසුමාරද්දායටත් එරපත් වුනහම ඒ අනිසිතෝච විහෙරති නච කිංච ලෝකේ උපාදීති හොඳටම ඇති සියලු කර්මස්ථාන පූර්ණ වෙන්න සියලු මුල් උදුරා අස්කරස්. හොඳයි එහෙනම්. තව එක ප්‍රශ්නයක් කාට හෝ අහන්න පුළුවන්.
අවසරයි. අරහතුන් වහන්ස මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ මොකක්ද කියලා දැනගන්න.
තුනක්. එකක් නෙමෙයි. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ එකක් නෙමෙයි. කාම තණ්හා කියන්නේ ඇහැ කන නාසය දිවකය මන නෙමෙයි. ඇහැ කන නාසය දිවකය කියන පහ රමණය කරන තණ්හා. රමණය කරන්නට ඇහැ පිනවන්නට, කන පිනවන්නට, නාසය දිවකය පිනවන්නට, රමණය කරන්නට ඇතිවන කැමැත්ත නිසා තැනක හාවීම කාම තණ්හා. මන රමණය කරන්නට ඇතිවන කැමැත්ත කාම තණ්හාවක් නෙමෙයි. අපි දැන් අපි හිතමු අපි මෙතන භව තණ්හා කිව්වේ අර දේව භවට, රජ භවට, සිටු භවට, බ්‍රහ්ම භවට, පෝසත් භවට, බලවත් භවට, නිලවත් භවට, කුලවත් භවට කැමැත්තක් ඇති වෙනවා. ඒක මොකද්ද? භව තණ්හා. ඒක අර ඇහැ කන නාසය දිවකය පහ රමණය කරන්න, පිනවන්න, ආස්වාද කරන්නට වඩා ඒක මනසෙන් ඇති කරගන්නා භව තණ්හාවක්. ඈ? භව මත් කර ගැනීම කියන්නත් පුළුවන් ඉතින්. ඒ නිසා දැන් අර දැන් මන්ත්‍රී කෙනෙක්, කැමති කෙනෙක්, ජනාධිපති කෙනෙක්, අධ්‍යක්ෂක කෙනෙක්, පෝසතෙක්, රූපවත් කෙනෙකුත් ඒත් මත් භවමත්. රූපවත් භවත් භව. ඒකත් අර භව තණ්හාවක්. ඒ නිසා ඒ අපිට අර මනසේ ඇතිවන තණ්හාවක කොටසක් භව තණ්හාව. ඊට පස්සේ අපි ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ අපි හිතමුකෝ අපි මන්ත්‍රී කෙනෙක් වුණා කියලා. මන්ත්‍රීකමට ඇති වෙන තණ්හාව භව තණ්හාව. මන්ත්‍රී භවට පත් වෙන කැමැත්. ඊට පස්සේ මේ මන්ත්‍රීකම හෝ ඇමතිකම හෝ ජනාධිපති අගමැතිකම හෝ දිගටම පවත්ව ගන්න, නවත්ව ගන්න කරන සියලු තණ්හා විභව තණ්හා. ඒකෙන් වෙන් වෙන්නට කියන අකමැත්ත නිසා ඒක පවත්ව ගන්නට කරන සියලුකම් වැරදි වැඩ විභව තණ්හා. අර භව තමන් උපාදානය කරගත්ත භව නැති වෙයි කියන සිතින් කරන තණ්හාව විභව තණ්හා.
ආරණාස සමායල මගේ ප්‍රශ්න පොඩි කෙටි උත්තරයක් ලැබුණත් ඇති. ආගන්තුක පුජ්‍යලේකුගේ පෙර ආත්ම භාවයේ කුඩා කල මධ්‍ය වයස අවසාන වයස අනාර්ය ධානයකින් දැක ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ආර්ය ධානයකින් දැක ගන්න පුළුවන්ද?
දෙකෙන්ම බෑ. හැබැයි දැන් පෙර එක භවයක්, එහෙම නැත්නම් පෙර එක ආත්මයක්, භව කියන එක වැරදි.
ආත්මයක්, ආත්මයක්
පෙර එක ආත්මයක් බලන්න පුළුවන්, කියන්න පුළුවන්. අර අද තියෙන මොකද්ද ක්‍රමයක් තියන්නේ? අර නෑ මෝහණය කළා. අර මනෝ විද්‍යාවේ මෝහණය කරන්න පුළුවන්. මෝහනය කරලත් ඒ පුද්ගලයාට ධානත් නැහැ අභිඥාත් නැහැ. අර මනෝවෛද්‍යවරයෙකුට අර පුද්ගලයාගේ මනස පාලනය කරන්න පුළුවන් මෝහනය කියන්නේ ඒකයි. පාලනය කරලා ඒ පුද්ගලයාව ගෙනියන්න පුළුවන් පෙර හිටිය තැනට. හැබැයි මීට පෙර ආත්මේ පෙර උපත පෙර ජාතිය මිනිහෙක් නොවුනනම් අර මෝහනය කරපු මෝහනයට ලක් වූ පුද්ගලයා මනුෂ්‍යාත්මයක නොහිටියනම් පල්ලෙක් වෙලා හිටියනම් ආයි මිනිහෙක් වගේ කතා කරන්න කියන්න මොකක්වත් බෑ. නයෙක් වෙලා හිටියනම් ඒත් කරන්න බෑ. මිනිහෙක්ම වෙලා දරුවෙක්ම වෙලා ළමයෙක්ම වෙලා හිටියනම් එයා යම් යම් දේවල් කියයි. හැබැයි එක ආත්මයක් එක ජාතියක් පමණ. මතු කොහොමත්ම මෝහනෙන් ඊගාව උපදින තැන හෝ ඊගාව උපදින ජාතිය හෝ කීයටවත් කාටවක්කත් මෝහනයෙන් කියන්න බෑ. අභිඥාවලින් කියන්නත් බෑ. ඒ වගේම බුදුවරයෙකුටවත් කියන්න බෑ හරියටම මේ පුද්ගලයා ඊගාව මෙහෙම ඉපදේ කියලා. හේතුව මොකද? පහුගියාත්මය කියන්න පුළුවන්. දැන් බැරි වෙලාවත් ඔය කියන පුද්ගලයා හේතු වෙනස් කළොත් අර ධර්මයේ දැනගෙන නිවන් දකින්නත් පුළුවන්. පුළුවන්ද බැරිද? මේ හේතුඵල ධර්මයට අනුව ඕනම හේතුවක් මනසක් තියෙන පුද්ගලයෙකුට වෙනස් කරලා තමන්ගේ අර දෛවය අනාගතය අදම වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි නක්ෂත්‍රකාරයෙක් හෝ රාත්‍රකාරයෙක් අනාගතය කියනවා නම් ඒක බොරුවක්. ඒක වරදක්. හොඳයි එහෙනම් දැන් දවස් හතරක් අවසානයි. ලොකු කොටසක් ඉවරයි. තව තියෙන්නේ ඉතුරු වෙලා හෙට උදේ හවසයි අනිද්දා උදේ පමණයි. මේ පින්වතුන්ට හෙටත් සේනාපති ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා. එකට අනිද්දා තියෙන්නේ උදේවරුවේ සූත්‍ර ධර්ම පහක් දේශනා කරනවා. ධම්මානුධම්ම පටිපදාවට අදාළ සූත්‍ර අනුධම්ම සූත්‍ර හතරකුත් අනත්ත ලක්ෂණ සූත්‍රයත් ඊළඟට අනිද්දා 23 වෙනිදා හවස එකට මේ පින්වතුන්ට අවස්ථාවක් දෙනවා සමාලෝචනයක් කරන්න. ඔබ කීප දෙනෙකුට ඇවිල්ලා දැන් මේ සතියක් තුල දැනගත්ත ඉගෙනගත්ත අහගත්ත දෙයින් තමාට යම් දැනුමක් ලැබුණා නම් යම් ප්‍රකාශනයක් කරන්න පුළුවන්. ඒ වගේම මේ භාවනා වැඩසටහන පිළිබඳව යම් යම් අදහස් අඩුපාඩු තියෙනවා නම් මේක තව දියුණු කරගන්න, එහෙම නැත්නම් තවත් ප්‍රායෝගික කාටත් උපකාර වන විදිහට අවශ්‍ය යෝජනා හෝ චෝදනා තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්නත් ඔබටත් අවස්ථාව තියෙනවා. ඒකෙන් දෙපැත්තටම යහපතක් වෙයි. නමුත් සියලු දෙනාට ඇවිල්ලා මෙතන අනිද්දා එකේ ඉඳන් හතර වෙනකම් පැය තුනක් ඇතුළත කතා කරන්න බෑ. කීප දෙනෙක් කුට ඇවිල්ලා තම තමන්ගේ අදහස් කීපයක් ප්‍රකාශ කරන්න විනාඩි 10ක් කතා කරන්න අවස්ථාව දෙනවා එක්කෙනෙකුට. ඒවා අනාගතයේ ඉදිරියේදී වැඩසටහන් වලදී බොහොම අයට උපකාර වෙයි වෙනවා වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ගැන අනිද්දා අවධානය කරලා සමාලෝචන වැඩසටහනටත් කීප දෙනෙකුට හෝ ඇවිල්ලා ඉදිරිපත් වෙලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හෙට දවසේ උදේ සවස් දෙකේමත් සේනාපති ස්වාමීන් වහන්සේ තවල් එකටත් තව ධර්ම දේශනා සම්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අපිට කාලගුණයේ දේශගුණයේ යහපත් වුණොත් හෙට දවසේ වැඩසටහන මේ ආකාරයටම යහපත් වී පාර්ථ ගන්න පුළුවන්. හොඳයි කවුරුත් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නට තුන් සිට පහදාගෙන කැපකොට පින් දෙන්නට මේ ගාථාවන් කියන්නේ. ඉත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සම්බේ දේවා දන්තු සම්බ සම්පත්ති සිකියා ඉත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සම්බේ උදාන දන්තු සම්බ සම්පත්ති සිකියා ඉත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තාං තු සම්බ සම්පස්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා ඉදම්මේ ඥාතීනම් තු සුඛිතා තුනා ඉදං ඕ ඥාතීනම් තු සුඛිතා තුනා ඉමිනා පුඤ්ඤ මාමි බාල සමාධි සතන් සමාධි තුයාවනි පාපත්‍ය හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සාහනයක්ම වේවා.